සමන්ත චක්කවාලේසු අත්තා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සංඝ මොක්කධං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා හොඳයි නැහැ පින්වතුනි හැම දිනම සිහිපත් කරගන්න ආපු සතර පුරාවට තමන් නමි තමන්ට අනන්තවත් අප්‍රමාණවත් සිතින් කයින් වචනෙන් අවඩ සාධාරණ හිඟින් සැවලා ඇති එවැගේම මේ ජීවිතේ දැන හෝ නොදැන යම් තාක් එවැනි සිදු දේවල් සිදු වෙලා ඇති ආන්ගේ සියලු දේවල් මේ මොහොතේ කමා කරගන්න තම සසරක් පුරා රැස්පත් කරගත්තා වූ සියලුම පුණ්‍යකෝ ශක්තියද එවැගේ මේ ජීවිතේ මේ දක්වා රැස්පත් කරගත්තා වූ සියලුම පුණ්‍යකෝ ශක්තියද එක් වෙලා කැටි වෙලා පිහිටලා තමාහට අද්දිනේ තුලදී අවබෝධ නොවුනා යම් දහම් කරුණක් ඇතනම් එවැගේම දහම් කරුණක අවබෝධයේ යම් අඩුපාඩුවක් තියෙනවනම් ආන්ගේ සියල්ලක්ම මේ ධර්ම දේශනාවන් තුලදී අද්දිනේ පුරා සිදු වෙන්නා වූ තමාහට ඒ ශක්තිය ධෛර්ය ලැබෙලා මේ ශාසනය තුළදීම පිරිනිවෙල යන්න අද හේතු වාසනා සහිත දිනයක් වේවා කියලා හැමදෙනාම අදිෂ්ඨාන තියාගන්න මොහොතක්. හොඳයි පින්තුනි. සියදරත්නෙන් අවසරයි. යගේම මේ ස්ථාන වල ලයින් අපේ ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. සිල්මයන් වහන්සේ පින්වත් පින්වතුනි පින්වතීනි. මේ අවුරුද්ද ඉවර වෙන්නේ නැද්ද? තව සුමාන දෙකයි. ලබන සතිය පින්කමක් තියෙනවා. ඊට පස්සේ 31 වෙනිදා තමයි වැඩසටහනක් තියෙන්නේ. ඊට පස්සේ මේ අවුරුද්ද ඉවරයි. මේ අවුරුද්ද කොහොමද? ජීවිතේ විවිධ පැතිකඩ වලට ගලා ගිය අවුරුද්දක් වෙන්නේ නැති. හිමිවීම, අහිමිවීම, එක්වීම, වෙන්වීම, ඒ වගේම බලාපොරොත්තු ඉෂ්ටවීම, බලාපොරොත්තු කඩවීම, බිඳ වැටීම, අහිමිවීම, ඔය ගොඩක් දේවල් අස්සේ පොඩ්ඩක් දහමත් හම්බෙලා ඇති. සමහර දහම හම්බුන කට්ටිය සමහරක් විට දහමින් නික්මිලත් ඇති. නික්මිලා කියන්නේ දහමෙන් අයින් වෙලා. මෙතෙක් ආවා මේ අවුරුද්දේ පූර්ණේ වුණා දහමෙන් අයින් වෙලා. එහෙම වෙනවා. ඒක තමයි හැටි. හැමෝම නිදහස් වෙන්නේ නැහැ. හැමෝම ගැලවෙන්නේ නැහැ. හැබැයි මේ ගෙවෙන හැම මොහොතක්ම බොහොම තීරණාත්මකයි. මේ ගෙවෙන තප්පරයක්, මේ ගෙවෙන විනාඩියක් ලබා ගන්න සසරේ කප්පරක් පින් කරලාදී මනුෂ්‍ය ජීවිතයක් ලබන්නේ මේ සම්බුද්ධ ශාසනයක් තියෙනලා මනුෂ්‍ය ජීවිතයක් හම්බෙලා ශාසනයේ භුක්ති විඳින්න ලැබුණ අවස්ථාව. gederi di හැම වෙලාවෙම ශාසනයේ භුක්ති විඳ නැහැනේ. සමායට ශාසනය කියලා යන්තම් දැක්කේ බුදුන් වදින්නලාව නැත්තම් ඔය පොඩි දැන නැත්තම් මාසෙට පාර සිල් ගත්ත වෙලාව ජීවිතේ භුක්ති විඳ ලැබුණ පිනකට. හැබැයි ශාසනයේ භුක්ති විඳින්න හම්බුන්නේ නැහැ. ඒ නිසා ශාසනයේ හරියට භුක්ති විඳින්න හම්බුන්නේ නැති නිසා ශාසනය හරියට දිරව ගන්න හම්බුන්නේ නැහැ. දිරව ගන්න හම්බුන්නේ නැති නිසා ජාතිය ෂේ වුන්නේ නැහැ. ජාතිය පහ වුන්නේ නැහැ. මේක පහ කරන්න ඕන. පහ වෙන්නේ හොඳට දිරවපු දෙයක් විතරයි. නැත්තම් ලේසියට පහ වෙන්නේ අමාරුයි. මූල ගාය හැදෙනවා, විවිධ අමාරු හැදෙනවා. දහම යද්දිත් මූල ගාය හැදෙන තැන් තියෙනවා නේද? ඇයි දෙන්න එකතුලා පිනක් කරන්න යනවා. දෙන්න උදේ මෙහෙන් ලෑස්ති වෙනවා. දරුවෝ ටික ලෑස්ති කරන්න හදනවා. මූල ගායෙන් නැද්ද? වැසිකිළිය ගාය නෙමෙයි විනාඩි අනිත් ගාය. ඒකයි ගායවල් ගොඩක් අතර ධර්මයට එද්දිත් ගාය හට ගන්නවා. එකක් නිවන් කුලප්පුවත් එක්ක ඒ ගාය හට ගන්නවා. ඒ වගේම හට ගන්නවා මූල ගාය. මුල සිඳින්න බැරුණ හින්දා මුලත් එක්ක හට ගන්න දුක්කඳ හැම වෙලාවෙම හිතේ පත්තු වෙලා තියෙන්නේ. ගිනි අරන් තියෙන්නේ. පිච්චිලා තියෙන්නේ. නිදහස් වෙන්න කාලේ. ඔබට නිදහස ලැබේ පින්තුනි. ඔබට ඒ අමා නිවන් සුර බොහෝ දුර නොවේවා කියලා අපි ආරාමෙන් ප්‍රාර්ථනා කරනවා. නිදහස් වෙන්න පුළුවන්. හැබැයි ඒ නිදහස් වෙන තව කොච්චර කල් ඉතුරු ලැද්ද? ඊළඟ අවුරුද්ද නම් අපේ අන්තිම අවුරුද්ද. ගිය අවුරුද්දේ දෙසැම්බර් 31 පටන් ගත්ත කට්ටිය මේ අවුරුද්ද දෙසැම්බර් 17 වෙද්දි නෑනේ. මලගෙවල් කීයකට ගියාද? ගෙවල් මලගෙවල් තියෙන්නේ නැති. ඔබ දන්න අඳුරන ගොඩක් කට්ටිය මැරිලා ඇති. මැරෙයි කියලා හිතපු කට්ටිය නොමැරෙද්දි සසර පුරාවට ඉන්නම් කියලා ආපු කට්ටිය ජීවිතේ පටන් ගත්ත කට්ටිය ඉක්මනින් අයින් වෙලා ඇති. මේක හිතාගන්න බැරි විදිහට වෙනස් වෙලා ඇති. ඒ අතර නොහිතන දේවල් වෙද්දී හිතට දරාගන්න බැරුණ අවස්ථා ඇති. හිතට දරාගන්න බැරුණාට අද ඔබට සැනසෙන්න දහම තියෙනවා. සැනසෙන්න කල්යාණ මිත්‍රෝ ඉන්නවා. හැබැයි සැනසෙන්න තියෙන දහම ඊළඟ අවුරුද්ද ඉවරනවා. ඔය මස්ලේක අයින් ඔය හිත අයින් වෙනවත් එක්කම. එදාට එක තැන සැනසෙමු දෙන්නම එක මිනිවලේ කියලා හිටියට දෙන්නට මේක මිනිවලේ සැලසෙන්න හම්බෙන්නේ නැහැ. තනි යන්නේ නෝ සැරෑටියෙන් අපි යන නිතරා කියලා පෝරුවට නැග්ගත සැරෑටියෙන් යන්න ගියමින් දෙන්න සමට හිටියට දෙන්නම එකට ගියේ නැ. එකට ගියත් දෙන්න දෙපොලක. කය මිනි වලේ තිබ්බට එකට ගෙදර එකට මිනි දෙක ගෙනාවට දෙන්න දෙකොනේ. දෙකොන ගිනිගත් මිනිස්සුන්ගේ හදවත් මේ ලෝකේ නික්මලා යන්නේ එකට නෙමෙයි. එකට නික්මෙන්නේ එකමක පිරිසයි. ඒ තමා මුනි කියන පිරිස. නික්මලා යනවා මැරෙන්නේ මැරෙන්නේ අන්නේ පිරිසතර. අනිත් කට්ටිය මැරෙන්නේ තැන මාරු කරගන්නවා. ඉන්න විදිය පොඩ්ඩක් මාරු කරගන්නවා. තැන මාරු කරගන්නවා මිසක් මැරෙන්නේ නැහැ. මැරෙන්නේ එකපාරයි. ඒ තමා ඒකට කියනවා පිරිනිවීම කියලා. අනිත් එකක්වත් මැරිලා නෙමෙයි තැන මාරු වෙලා. අවුරුදු 60ක් මේකේ ඉන්නවා. අවුරුදු ලක්ෂ ගාණක් කෝටි ගාණක් පෙරේත ලෝකේ ඉන්නවා. කල්ප ගාණක් නිරේ පැත්තේ ඉන්නවා. බොහොම අල්ප විදිහට අඹුන අවස්ථාවකදී සුගති ගාම වෙනවා. එහෙම යන ගමන නටලා ගාලින්න කාලයක් නැහැ. අප්‍රමා අප්‍රමාද වෙන්න. ඒකයි මං කියන්නේ. මේ ලැබුණ ශාසනයේ භුක්ති විඳින්න තියෙන කාලය බොහොම අඩුයි. අනිත් හැමදේම කරන්න තියෙන කාලය බොහොම වැඩි. නමුත් ඒ කරන්න බොහොම වැඩියෙන් කරන දේවල් කරපු කාලය අනන්ත සසරෙත් බොහොම වැඩි. නමුත් ලැබුණ ප්‍රතිඵලයක් නැහැ. හිස්. ඒ දේවල් හිස්. හිස් තුනක් කර අරින්නත් බෑ. යුතුකම් වලින් බැඳිලා, වගකීම් වලින් බැඳිලා, ජාති ධර්ම වලට හිර වෙලා නිදහස් වෙන්න හරි අමාරුයි. හැබැයි මේ නිදහස තියෙන්නේ එළියේ නෙමේ. ඒ නිදහස තියෙන්නේ ඔබ තුල. ඒ තුල තියෙන නිදහස ජාති ධම්ම වලින් බැඳලා හිර කරලා වහගෙන නිදහස් වෙන්න බැරුව ඉන්නවා. ඔබට ඇසට පේන හැම දෙයක්ම පිඟුතිනේ සත්‍ය. හිතේ තියෙන හැම දෙම අසත්‍ය. හිතේ තියෙන අසත්‍යට ලෝකේ සත්‍ය සම්පාත කරන්න හදනවා. කවදාව සමපාතුන්නේ නැහැ. අන්තරයක් හට ගන්නවා. ඒ අන්තරේ හැම වෙලාවෙම සමපාත කරන්න හදනවා. කරගන්න හම්බුන්නේ නැහැ. අවිද්‍යා තෘෂ්ණා නිසා හිතේ තියෙන ඉමජිනේෂන් එක මවාගත් එකක්. එලියෙන් විපාකෙද්දී ගන්න බැඳ අபிසංකාර කරා. අபிසංකාර කරලා තියනා වගේ හංගවගෙන හිතාගෙන සනසුණා. නමුත් ඒක ඇත්ත නෙමෙයි නිසා ඊළඟ මොහොතේ ආපාරක් තිබ්බ දුවටමපත් වුණා. කරත්ත රෝදයක් වගේ ඒක ඒ අபிසංකාරය කරන මොහොතේ නගුණ ශක්තිය තමන් පිටිපස්සෙන් ආවා. තවත් අපට විඳවන්න වෙලා තියෙන ඒවා. දින ගානයි පැය ගානයි මේ ජීවිතේ හම්බුනේ. ඒකෙන් මුළු සසරටම ගත්තොත් එහෙම මුළු අවුරුද්දටම අවුරුද්දකට ගත්තොත් එහෙම සමහර දවසක්වත් ටෝටල් එකතු කරොත් එහෙම මග වඩපු කාලයක් දහම හැසුරන කාලයක් නැහැ. අනිත් ඔක්කොම කරා යුතුයකම් වාකීම් ඔක්කොම කරා. ලැබුණ දෙයක්වත් නැහැ. නමුත් කරන්න දෙයක්වත් නැහැ. ගැලවෙන විදිහකුත් නැහැ. නමුත් ගැලවෙන්න විදිහ හදාගන්න වෙයි. යන්න කලින් ඒකට දෙකක් කරන්න. හොඳට පින කරගන්න. හොඳට බණ අහන්න. ගුරුවරයෙක් එක්ක හෝ ගුරුවරයෙක්ගේ උපදෙස් එක්ක පොඩ පොඩ මග වඩන්න පටන් ගන්න. අර දෙකමට පයින් ගහලා එකට මග වඩන්න හදන්න එපා. එකට භාවනාවට ඉඳ ගන්න එපා. පිස්සු දිල නවතින්නේ මේ ශාසනයේ කමාවක් වෙලා යන්න වෙයි. පින්වතුනි අන්තිමටම බුද්ධ ශාසනයට සාදුකාරයක් තිබ්බේ කවද්ද? අන්තිමටම බුද්ධ ශාසනයකට දම් හැන්දක් පූජා කරේ කවද්ද? හිතනවනේ අපිට අපි විපස්සී කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම මේ සත්බුදුරන් වන්දනා කරන මේ නගමන් අපේ හාමුදුරනේ මේ අන්තිම ජීවිතේ එහෙම තමයි හිතෙන්නේ. එහෙම වැන්දනම් මේ විදියට එදා තිබ්බ අවුරුදු 80000යි 20000යි 30000 50000 60000. එච්චර පින් තිබිලා නැහනේ. මේකේ අවුරුදු දැන් තියෙන්නේ 100ක් කියන්නත් බෑනේ. ඔය මහා ශාල කියලා බ්‍රාහ්මණයෙක් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ හම්බ වෙන එක දවසක්. ගිහින් ආනවා භාග්‍යතුන් වහන්සේ කාශ්‍යප බුද්ධ ශාසනය මං අහලා තියෙන අවුරුදු 20000යි කියලා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ අවුරුදු 16000ක් වැඩ හිටියලු. අවුරුදු 12000ක් බුදුර හිටියලු. අවුරුදු 4000ක් බුදු වුණේ. නමුත් ගෞතම බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ මේ ලෝකේ පහළ වෙද්දි මිනිස්සුන්ගේ පරමාස අවුරුදු 120යි. භාග්‍යතුන් වහන්සේ ඇයි අද මිනිස්සුන්ට දීර්ඝාසු විඳින්න බැරි කියලා ප්‍රශ්නයක් අහනවා මේ බ්‍රාහ්මණයා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහසාල අවුරුදු මිනිස්සුන්ගේ අවුරුදු 100 දක්වා පරමාස වෙන කාලයක් එනවා. දැන් 100ක් නෑ, දැන් ඊටත් අඩුවෙන් තියෙන යම් මට්ටමකට. දැන් පරමාස මිනිස්සුන් කීයද? 60යි 65යි 70යි. අවුරුදු 75ට එහා හුස්ම ගන්නව නම් හුස්ම ගත්තේ 90 දශකෙන් එහා ඉපදෙන මිනිස්සේ. මින් ඉදිරියට අවුරුදු 75ට එහා හුස්ම ගන්න තියෙන ගොඩක් වෙලාවට 90 දශකයට එහා ඉපදෙන මිනිස්සෙකුට කෙනෙකුට. දැන් අලුතෙන්ම කියන විදිහට වෛද්‍යවරු කියනවා 2012න් වගේ පස්සේ ඉපදුන කට්ටිය. ඒ කියන්නේ දැන් අවුරුදු 10 සහ ඊට අඩු කට්ටිය බොහෝ විට. ඒ කට්ටිය පරමාස 40 45 කියලා. උපරිම 50 කියලා. ඔබේ මුණුබුරු මිනිබිරියන්ගේ පරමායුෂ ගැන අපි නෙමෙයි කියන්නේ. අපි රිසර්ච් කරලා නැහැ එච්චරකට. අපිව දකින්න දෙයක් ඇහෙන දෙයක් විතරනේ අපිට තියෙන්නේ. වෛද්‍යරු කියනවා ඉතින් එහෙම ඇත්ත නෙමෙයිද? අවුරුදු 12න් කුඩු ගහන්න ගත්තට පස්සේ දුව 9 පන්තියෙන් ගහන පටන් ගන්නවා, පුතා 7 පන්තියෙන් ගහන පටන් ගන්නවා. ඊයේද පෙරේදාද මට මහත්යෙක් කියලා තිබ්බා. මහත්යෙක් කවුරු අපි පුතෙක්. වීඩියෝ එකන ඕඩියෝ එක. අවුරුදු 14ක දුවෙක් කතා කරනවා. එයා අයිස් මද්‍රව්‍ය පාවිච්චි කරනවලු. 9 පන්තියේ. මේ ගියාම අහපුවම් පාටි එකදී හම්බුනේ කියනවා. එක පාර්ලෝ දෙන්නේ. ඉතින් අවුරුද්ද 14න් දුවල අයිස් ගහන්න කටවට පටන් ගත්තට පස්සේ 45ක් වත් ඉඳිද පරමායුෂ. පරිස්සමෙන් කරන්න දෙයක් නැහැ. හැමෝම නිවන් දක්කන්නත් බෑ. හැබැයි හැමෝටම ගැලවෙන්න පිනක් තියනවා වෙන්න පුළුවන්. හැබැයි ඒකට පරිසරය හැදෙන්නේ නැහැ. ඒ නිසා ගොඩක් පිරිස අඳුරේ. උන්වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි, උන්වහන්සේ දේශනා කරන මහාසාල, අධර්ම රාගයයි විෂම ලෝභයයි මිච්ඡා දිට්ඨියයි මේ මිනිස්සුගේ හිත් වලට බැස ගන්නවා. ඒ බැසගත්තට පස්සේ හැම වෙලාවෙම මේ හිත් දූෂණලා තියෙන්නේ. ඒ දූෂණය වෙච්ච මිනිස්සුන්ගේ හිත් මහා වේගයෙන් මේ කර්ම චක්‍රියත් මේ කර්ම ශක්තියත් එක්ක ග්‍රහණය වෙලා යද්දි මිනිසුන්ගේ ආයුෂ ඉතුරු ටික ඉදා විතා වේගයෙන් පිරිනම් පටන් ගන්නවා කියලා කියනවා. ඔය අවුරුදු අපේ මෙතන 50 60 70 අපේ අම්මලා තාත්තලා පොඩ හිතලා බලන්න අන්තිමන කවද්ද ඇහුවේ කියලා අවුරුදු 100ක් ගිහිල්ලා මැරුණ කෙනෙක්, අවුරුදු 90ක් ගිහි මැරුණ කෙනෙක්, අවුරුදු 5කට මේ අතේ ඇඟිලි ගන්නටවත් එහෙම අහල නැතිව ඇති. එහෙනම් අද අවුරුදු 100යි කියලා පරමායුෂ අවුරුදු 100 කියලා හිතින් හිතාගත්ත හැකි සතුටු වෙන්න. මෙලඟදී මට පුතෙක් හම්බුණා පළමුදා. ඒ දරුවා මද්රයි වලට අහුවෙලා. අවුරුදු 18ක්ද කොහෙද වයස? මම එයා පුතේ අවුරුදු කීයක් හිටියොත් ඇද්ද? 50ක් 55ක්. එතකොට මං කිය පුතේ තව දවස් 10 තියෙන ජීවත් වෙන්නේ. දැන් අවුරුදු 20කට කිට්ටුවේ. නෑ 19ක්ද කොහෙද? 19ක් කො 20ක්. මං කිය දවස් 10 තුර වැඩ තියෙන ඉතුරුලා. 10 දවස් 10,300ක් වගේ. තවරු 30 නිල්ලුවේ. ඉතින් ලක්ෂ පැය දෙකක්වත් නැහැ පැය. ලක්ෂ ජීවත් වෙන්න. ඔය අවුරුදු 30ක් කියවට පුතේ ඔය අවුරුදු 30න් ඔය අඩුම් පැය 6ක් බුදියා යොත් ඒව. අවුරුදු 10කට පැය දෙකක් ගානේ. අවුරුදු 10කට අවුරුදු දෙකක් ගානේ. කීයක්ද? අවුරුදු 6ක් බුදි. අවුරුදු 30ක් තාව කියලා කියනවා. අවුරුදු 50ක් හිටියා කියලා කියනවා ලොකුවට. ලොකු අංකයක් ඒක. ලොකු අංකයක් නෙමෙයි ඉතින්. ඉත හැදෙන්න නේද? ඒකෙන් අවුරුදු 6ක් බුදි, පැය 6ක් බුදි ආව දවසට. මැරිලා වගේ. පැය 8ක් වැඩ. ඉතින් මං කියපු පුතේ, ඔයා ජීවත් වෙන්නේ කොහොමද? ජීවත් වෙනවා ඔයා සතුටින් ඉන්නේ කවද්ද? කොහොම පෙන්නුවාට පස්සේ. ඉතින් බලන් හිටියා. පැය දෙකක් කතා කරා. පහෝදා මුන් ගිහිල්ලා. මං කියපු පුතේ සුබාන දෙකක් ඉඳපන්. සමහර වේගවත් සමහර කර්ම වේග තියෙන අපි තුන ඒ වේග කොහම හරි පන්නන දවසක් දෙකක් තුනක් පන්නගත සමහරට ඒ හිත වෙනස් වෙනවා. ඒකයි කියන්නේ සාමාන්‍ය අකුසලයක් කරන්න හිතෙද්දි එකපාරම කරන්න එපා ඒක. දහමෙන් ඈත් වෙන පරිසරයක් හැදිදී ඒක එකපාර කරන්න එපා. ඇයි එන වේගයේ වැඩි පාපයක් කරන්න නැදී එකපාර අඩි දිලා කරනවා. කාටද බයිනවා? බයිදි හිතලා බයිනවද? මේ ප්ලෑන් කරලා මේ ටයිමින් ආරම්භ කරන කල්පනා කරලා ඉවරයි. එකපාර කියලා දාන පුපුරනවා. වෙඩි වගේ. ඉතින් සමහර වේගය තියෙන අපිට තේරෙනවා සමහර දරුවෝ පොඩි වෙලාවක පණලා යව්වොත් එහෙම නැත්නම් පණලා තියගත්තු එහෙම යම් වෙනසක් කරන්න පුළුවන්. ඒ නිසා අපි සාමාන්‍යයෙන් කෙනෙකුට යන්න හදද්දී අඩුම ගන්න විනාඩි 5ක් හරි පරක් කරනවා. මොකක් හරි ක්‍රමයක් දාලා. නමුත් මේක බ්‍රහස්පෙන්ද උදේ ගිහිල්ලා. ආවොත් බෝනස් පුතේ. ආවොත් බෝනස්. ලෙසෙල්ලන්නේ සතිය අධ්‍යක් හිටියනේ ආරාම සෙල්ලන්නේ නැහැ පිඟුතුනි. ලේසි නැහැ මේ දහම් මග යන්න. ලේසි නැහැ. සෑහෙන පරිස්සම් වෙන්න ඕනේ. හිත පුදුම් පරිස්සම් කරගන්න ඕනේ. අපිට තාම එළියේ තියෙන රූප ශබ්ද ගන්ධ රසෙන් දුක් දෙන්නේ නේ නැද්ද? එළිය රූප දුක් දෙන්නේ නැද්ද? නෑ. හොඳට විශ්වාසද? අපි කියමු දැනට හිත හදාගන්න එහෙම. දැනට එහෙම තමා. ඇත්ත ඒක ඒක තමයි. සත්‍ය එළියේ තියෙනවා. සත්‍ය තමයි විපාකයේ සත්‍යය. ඒකට ප්‍රශ්නයක් නෑ. හැබැයි හිතේ තියෙන අසත්‍යනේ. අවිද්‍යාව තුෂ්ණත් එක්ක. ඒ නිසාක පිළිගන්නේ නෑ. හරි අමාරුයි. නිවන් දකින්න නෙමෙයි. සත්‍ය සත්‍ය වශයෙන් පිළිලා සත්‍යයේ පිහිටන හරි අමාරුයි. ඒක ලේසි නෑ. සත්‍ය තුල පිහිටලා ජීවත් වෙන්න සත්‍ය පිළිගන්න හරි අමාරුයි. අසත්‍ය පිළිගන්න අමාරු නෑ. අසත්‍යත් එක්ක එකතු වෙන්න අමාරු නෑ. මොකද මේ අසත්‍යත් එක්ක අවිද්‍යා තුෂ්ණත් එක්ක හිරවලා තියෙන ලෝකේ අසත්‍යත් එක්කමයි තියෙන්නේ. ඒ නිසා හැම හිතක්ම හිතක් ගානේ එකම එක දෙයක් කරා නොනවත්වා අபிසංකාර කරා. ඒ එච්චරයි. ඇයි අபிසංකාර උනේ? විපාකේ පිළිගන්න බැරුණු හින්දා. ඇයි විපාකේ කියන්නේ මොකද්ද? මෙලක තියෙන පරම සත්‍ය. විපාකේ නැති දෙයක් හදා ගන්න ඕනයි. හිතේදී එකතු කරන්න ඕනේ. හිතේදී ගොඩන ගන්න ඕන හිතේ තියෙන දේ. එහෙනම්දා අபிසංකරුණා. ඒකයි යම් දවසක ඔබට නිමෙන්න තියෙන්නේ ඔන්නෝදී තේරුම් ගද්දි. ඒක තමයි සසරක් පුරා කරන්න බැරුණ දේ. පිඟුතුනි ගොඩක් මිනිස්සු නිවන් මඟ හොයන්න දක්ෂයි. නිවන් මඟ හොයන්න දක්ෂයි. ඒ හොයාගෙන යන නිවන් මගේ හික්මෙන්න අදක්ෂයි. හික්මෙන්න දක්ෂ නැහැ. දහම හොයන්න අපි හරි දක්ෂයි. YouTube search කරලා පොත් පෙරලා ගාථා පාඩම් කරලා බණ එක බණ දහ පාරක් අහලා කටපාඩම් කරගෙන නිවන් දකින්න බණ නිවන කියන්නේ මොකද්ද කියලා හොයන්න අපි හරි දක්ෂයි. හැබැයි ඒ දක්ෂතාවයේ මත ලැබුණ ඒ ග්‍රහණය වුණ ආන්ගේදී හික්මෙන්න දක්ෂ නැහැ. මම මේක විශ්වාස කරන්න. මේ අපට මේ ළඟදී දැනුණ දේවල්. ඇයි මේ මිනිස්සුන්ට නිවන් දකින්න ගොඩක් අමාරු? දහම දන්නේ දහම හොද්දට දන්නවා. සමහර අපට හම් වෙලා තියෙනවා මේ හිතා ගන්න බෑ එච්චර දහම් දෙනුම කොහොමද කියලා. පුදුම මත කියන්නේ ඒවා. පොතවත් දන්නේ නැති තේ ඔක්කොම මතකයි. පොත දන්නවද? පොතේ දන්නවද? පොතේ ඉලලා තියෙන දේවල් මොනවද කියලා. පොත දන්නවද? පොතේ ඉලලා තියෙන මොනවද කියලා. දන්නේ නැහැ. හැබැයි මම දන්නවනේ. ඒතකොට හිතනවා ස්වයම්බුඥානය වගේ කියලා. එහෙම මෙහෙන් දාද්දි පින්වතුනේ ආන්ගේ දාන එක ජීවිතයට දාලා මේ රාග දේශ මොහොට ඇප්ලයි කරගන්න හේවත් මේ ධම්මගේ හික්මෙන දක්ෂ නැහැ. අමාරුයි. මිස් වෙනවා. ඒකත් පිනට ලැබුණ ධම කරපු පාරමිතාට ලැබුණ ධමත් එක පිටිපස්සෙන් එනවා සසරේ අනන්තවත් මේ දහම් මග වලක්කපුවට වලක්වන්න මග හරවන්න වංගු දාන්න වෙට්ටු දාලා නවත්තපු ඒ විපාකක් තියෙනවා සසරේ. ඒ වෙවිලා අර පුණ්‍ය ශක්තියට නැගෙන ආන්ගේ දහම මතකෙ හිටන දහම ජීවිතේට දාගන්න අවස්ථාව දෙන්නේ නැහැ. ඒකයි ගුරු සායනස් කියවන්නේ කර්මජර හැන් ගැන හැම කොච්චර විස්තර කරලා තියෙනවන්නේ. උඩ කතා කරලා තියෙනවනේ. ඒකයි මේ පැත්තෙන් දහම ඇහෙන බීජේ පැල අවශ්‍ය ශක්තියක් නිකුත් වෙද්දී අනිත් පැත්තේ එනවා ශක්තියක්. ඒක අවබෝධ කරගන්න එක නවත්තන්න. හිතක් ගානේ. තිංගදෙනි පුදුම අවාසනාවක් කියලා කියන්නේ ඔය ඉස්සර අපට උන දේවල්. දැන් තමයි තේරෙන්නේ අපිට මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. සමහර අපිටත් ඒවා ඒ විදිහටම වෙලා තියෙනවා ගිහි කාලේ මේ ගමන් එද්දි. ඉතින් ඒකයි හැමෝම එක ගමනක් එන්නේ. නමුත් කොතන හරි වෙනස් වුනේ නැත්තම් බේරෙන්න හම්බෙන්නේ නැහැ. සමහර විට හිතන්නකෝ දේශනාවක් අහන් ඉන්නවා කියලා. ඔබ දන්න දහම් කරුණක් වැරදුනොත් එහෙම දේශනාවේ. මුළු දේශනාව මතකයි ඒක මතකයිනේ. ස්වාමීන් වහන්සේ මේ මිරිස වැටිය හැදුවේ අපි හිතනවා අපි කිව්ව 30 රයතුමා මිරිස අපි හිතමු කිව්වා කියලා. ඇයිලගේ නම් මිරිස වැටිය හැදුවේ අපි හඳුරන්නේ මේ 30 රයතුමා නෙමෙයි දුර්ගා රයතුමා නේද? ඒ මිනිස්සයා ඒක මතක ඉඳලා අර ඒක මත තියන් ඉඳලා අමතක වෙයි කියලා අරුමුළු දේශනාවක් මතක නැහැ. දන්න දහම් කරුණක් කියනවා. කීපාරක් අහලා තියනද මම මේක? මම දන්නවනේ මේක. අර ඔක්කොම දහ පින්වතුනි පැය දෙක ධර්ම දේශනාව පැය තුනක හතරක ධර්ම දේශනාවේ
අර එක පොයින්ට් එක අල්ලාගෙන ඒකෙ හිර වෙලා ඉන්නවා. එතනින් එහා මුකුත් ඇහෙන්නේ නැහැ.
ඔහොම දේවල් වෙලාම නැද්ද? ඔබ නිකන් නොඋනාසේ ඉන්නේ? නැත්තම් හැමදාම වෙන්නේ ඕක තමයි අපි හඳුනන්නේ. ඔබ සත් තමයි කීවේ එහෙමද? පින්දුනේ සමහර දේශන අයෝරෙද්දි මට මතක දේශනාවක් ඊට අවුරුදු 5ක් විතර අපි පැවිදින මුල්ම කාලේ. ඔය යම් ප්‍රදේශයක දේශනාවක් කළේ ලොකු දේශනාවක් කළේ වෙලා. ඔය මොකක් හරි අපි කියපු කතාවක ඔය යසෝ මට මතක කතාව යසෝදරා දේවිය ගැන කිව්ව මොකක් හරි කතාවක එක පොයින්ට් එකක් වැරදුනා මට. ඊට පස්සේ දේශනා ඉවරලා ඔක්කොම කරලා ඉවරලා පැය 4යි ගණක දේශනාවක් තිබ්බා. යසෝදරා ගැන තිමක් කරේ යසෝදරා දේවිය කතාවක් අමතකුණාද? යසෝදරා දේවිය මම ඇස් දෙකෙන් දැකලා මට මතක එහෙම කරන්නේ නැහැ නේ. ඉතින් මම පොතක තියෙන කන්නේ කියන්නේ. ඉතින් කියවුවාම ඉතින් හැමාරට කරුණෝ අමතක වෙනවා. යසෝදරා දේවිය කියන්නේ මගේ දේශන වෙන කතාවක් ගොල්ලෝ දහම් කතා අපි දහමනේ කතා කරන්නේ මේ තුනේ. ඉතින් ඒක උඩ අර හැමාර කතා කියනවා අපි ඉතින්. ඒ මහත්තයා ඇවිල්ලා එල්ලා එදා තමයි මේ මහත්තයා අපිත් එක්ක සම්බන්ධලා තියෙන්නේ. මට රෙකෝඩ් එකක් අරන් ආවා. ඇවිල්ලා රෙකෝඩ් නේ දැම්මා. ස්වාමීන් වහන්සේ යසෝදරා දේවිය වෙන්න ඔබ ඔබවහන්සේ කීවා යසෝදරා දේවිය අර අහවල් දවසේ අහවල් විදිහට ගියා කියලා. ඔහොම නේ වෙන්න මෙහෙමයි ගියේ. මං කියසාව සවද්ද මාත් එක්ක හොඳයි. රෙකෝඩ් නේ දාලා වෙන්නවා. ඊට පස්සේ මේ මාත්‍යා මට මතකයි. හරි මතක ඇතර අපි. ඒ වගේ සිදුවීමේදී හරි මතක හිටින අපින් උතුණි. ඊට පස්සේ සතියේ මේ මාත්‍යාව මහා දේශනාවල් අහන්න මේ ප්‍රශ්න දෙයක් ඇහුවා. මේ මාත්‍යා ගියා. ඒ මාත්‍යා තාම එක මතයක ඉන්න අන්තිම කාලයේදී ගොඩක් පව්. දහම දන්න වැඩුණාට පස්සේ වෙනදී පරිස්සමෙන් දහමව තමා දහමත දහම්ම තමා තමන්ගේ බෙල්ල කපනනි පැත්තට බොහොම පරිස්සමෙන්. ඒකට හේතුව මේ දේවල් නිතරම ලැබෙද්දි කම්පිරෙන් ලැබෙද්දි රෙකෝඩින් වල තියෙද්දි නැවත නැවත අහන් ලැබෙද්දි ඒකේ තියෙන වටිනාකම අඩුයි. ඒ නිසා එක දේශනාවක් අහලා එක දේශනාවක් සසරටම අහන ජීවිතේම අහන්න තියෙන්නේ. එදා බුදුරජාන් වහන්සේ කාලේ දේශනා කොහොම අහන්නේ නැද්ද මිනිස්සු? රෙකෝඩින් තිබ්බෙත් නැහනේ. ඈ ඉන්ටර්නෙට් තිබ්බෙත් නැහනේ. දේශනා කොහොම අහන්නේ නැහැ. සමහර එක දේශනාව යහම් අහන්න හැම මුළු ජීවිත කාලෙටම. ඒ දේශනාව කොහොම අහන්නේ නැද්ද? අද රෙකෝඩ් කර කර රිපීට් කර කර රිවයින් කර කර අහන්න පුළුවන් ඉඳා හරියට ඇහෙන්නේ නැහැ. ඇහෙනවා තැන් තැන් වලින් ගොඩක් තැන් වැරදුන තැන් අහුවලා ඒ දේවල් අල්ලන් ඉන්නවා. ඒ වගේම තමයි අර නිතරම මේ දේවල් පොත්වල රෙකෝඩ් වල තියෙන නිසා කරුණු වශයෙන් ගොඩක් මද තියෙනවා. ඒ හින්දා හැම වෙලාවෙම බර තර්කෙට බර වාදෙට. ඔබට ඔබ කවුරුත් එක දහම කතාවක් කරලා බලන්නකෝ. ඔබට එහා පැත්තේ ඉන්න කෙනා දහම කියන පොයින්ට් එක වරදිනවා. මොකද දැන් වෙන්නේ? ඉවසන් ඉන්න පුළුවන්ද? අමාරුයිනේ. ඒ වෙලාවට ඇත්තටම කතා කරන්න කොහොමද? මින් පස්සේ වෙන දේවල් පුළුවන් නම් මේ මම මේ කියන පොයින්ට් එක පුළුවන් නම් හිතලා බලන්න ඊළඟ අරුද්දේ කොහොමද වෙන්නේ කියලා. ඔබ දන්නම දහම් කරුණක් ඔබත් එක්ක ඉස්සරහ ඉන්න කෙනෙක් කතා කරනවා. හැමෝටම අපි හිතමු කියා සාමාන්‍ය දහමට අලුත් කෙනෙක් කියලා. දහමට තමයි අලුත් කෙනෙක්. ඔබ දන්න දහම් කරුණක් එයා කියන ඔයා අතින් පොඩ්ඩක් වරදිනවා. මොකක්ද නැහැ ගීම. නැත්තම් කෙනෙක් දහම කතා කරනවා දැන් මටත් එතන එන්ට වෙන්න ඕනේ. මොකක්ද නැහැ ගීම. පොඩ්ඩක් බලන්න හිත තියා. ඉතියා පොඩ්ඩක් බලන්න. ඒතර අහුවෙයි. කෙලස්. ඕන් ඔය කෙනා දිය වෙන්න ඕනේ. ඔය තඩි මාන්නක්කාර මම දිය වෙන්න ඕනේ. එදාට තමයි නිදහස් වෙන්නේ. ඒක දිය කරන්න කැමති නැ ඔක්කොම දිය කරන්න ලෑස්ති. මම දිය කරන්න ලෑස්ති නැහැ. ලෑස්තිවත් නැහැ. ඉතින් ඒකට අපි සමහර දේවල් කරනවා ආරාමයට ආවට පස්සේ. නෑයේ පිරිසක් ආවා. ඒ කට්ටියට තව කාලයක් යද්දී හම්බෙයි. මාසයක්වත් යනකම් ඉඳන් නැහැ. මාසයක් කමර කරන මෙතන දේශන බ්‍රහස්පති දේශනාවක් තියෙනවා වෙනම. ඒවා මම දිය කරන දේශනා. මම සුණු විසිනි කරන දේශනා.
සාමාන්‍ය මාසයක් එකමාරක් අපි ඉඳන්නේවත් නැහැ දේශනාවලට. ඔබට තරම් සුන්දරව කියන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ටිකක් සැරට යන්නේ. එකට ඉන්න අනගාරික අනගාරික ආඳුරු ඔක්කොම එකට ඉන්නවා. පවුලේ ඉන්නේ දාට. බොහොම සැරට යන්නේ. එඳ අනගාරික මතුරු ඉඳවන්නේ හිටියොත් එමෙ දුවනවා. සමහර කට්ටිය එතනින් මෙයාගේ ජීවිතේ ඉවරයි. දරන්න බෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ විනය පව මිනිස්සුන්ගෙන් හැංගුවේ. අද ඒ විනය පිටකේ ගොඩක් කියවොත් ඒ මිනිස්සු ඔය ධර්මයේ සම්බන්ධ ගොඩ අපහාස කර මිනිස්සු ඔය විනය පිටකෙම කියවලා තියෙන්නේ. කියවන්නවත් එපා පිමුති. අහමුත්. ඇයි ඒ? දරන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ අවවාද දරන්න බෑ. බුදුරජාණන් වහන්සේ මෝග පුරුෂය කියලා කිව්වේ නැහැ කවදාවත් කොසල රජතුමාට. කවදාවත් කිව්වේ නැහැ මේ මේ මහානාම ශාක්‍යයට. සෝතාපන්න ඒත් මෝග පුරුෂය කියලා නැහැ කවදාවත්. හැබැයි අර මේ ශාසනේ පැවිදින්න ආපු අර පොඩි දරුවට එහෙම සමාඩ කියලා දිනුන වාසේ. බුදුරජාණන් වහන්සේ එච්චර කාරුණික වුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ සිංහෙක් වගේ හිටියේ සිංහෙක් වගේ ඒ මහා ගර්ජ ඒ දහම් ගෝසා වාගේ දහම් ගර්ජනා කරන් හිටියා. හැබැයි ඒදි මිනිස්සු අතරට යද්දී උන්වහන්සේ එච්චර සැරෙන් කිව්වේ නැහැ. සමරළුණා නිහඬුණා. ඇයි ඒ? අවීචිර යන්නේ නැම සතර අපාය යන්නේ මිනිස්සෙක් අවීචිර යවුත් එහෙම. එච්චර කාරුණික වුණ නැහැ උන්වහන්සේ. පියදුනි ඒ තැන්වල අපිත් ඉන්නේ නැති. එමා ඔබට මුලින් ඇහුවේ කවද්ද අන්තිමකට ශාසන දානයක් දුන්නේ කියලා. කවද්ද අන්තිමකට ශාසනයකට පින්න පාතයක් පූජ කරගත්තේ? කවද්ද පාත්‍ර ධාතුවක් ඇල්ලුවේ? සසරේ ඔය අත් වලින් කොච්චර වැඩ කරලා තියනවද? කරගට එනකන් කොච්චර හාල් තැඹුවද? කොච්චර කෙටුවද? කොච්චර ඩ්‍රයිවිං කරාද? කොච්චර ටයිප් කරාද? ඔය අත් වලින් ඔය අත් දෙකින් පාත්‍රයක් ඇල්ලුවේ කවද්ද? සසරේ ඔය අත් වලින් දන් හැන්දක් බෙදුවේ කවද්ද අන්තිමට? හිසේ තියෙන කෙස් ගාන්නද? බොහෝ විට අතේ තියෙන ඇඟිලි ගාන්නවත් නෑ නේද? අපේ මේ නෑ නේද? මේ මේ නෑ නේද? මේ සම්බන්ධය තුළ නැත්තම්. හැබැයි අනිත් එක්ක ඔක්කොම කරන්නේ හිසේ තියෙන කෙස් ගාන්න, ඇඟේ තියෙන රෝම ගාන්න, එහානිත් ඔක්කොම කරානේ. ඒකයි මං කිව්වේ. මේක හොඳට භුක්ති විඳින්න. භුක්ති විඳින්න. මේ ඇතුළට එන කට්ටිය ටික ටික දිය වෙනවා. දැන් ඊළඟ සතියේ ලොකු පිරිසක් පැවිදිනවා. ඒවට අත හිත තියලා සාදුකාර තියාගන්න පුළුවන් යම් දවසක ඔබටත් ඒ පැවිද්ද උරුම වේවා කියලා තාර මේ ජීවිත සමාඩ බැරි වෙයි. හැබැයි ඔය පටන් අරන් තියෙන නවත්තපු තැනින් සසරේ පිඟුතුනි. එහෙනම් යම් තැනක පටන් නවත්තනවා නම් එතනින් පටන් ගන්න පුළුවන් වෙයි. එහෙනම් ඒකන බය වෙන්න එපා. ඒවට අත හිත තියාගන්න. අත දිරත් තියලා හරියන්නේ නැහැ. හිතක් තියෙන්න ඕනේ. ඒවත් එක අනුමෝදන් වෙන සසරේ. කවද්ද ඔය කයට චීවරයක් වැටුනේ අන්තිමටම? ඔබ මේ දුකටපත් කරනවා නෙමෙයි. හිතලා බලන සංවිත තමන්ගේ ජීවිතේනේ ආපහු හැරිලා අපි හරි අදි තක්සේරුවෙන් ඉන්නවා තමන් ගැන සමහරලාවට. මේක මේ දාස් ගානක් අහන්න මේ අපි හැමෝටම මේ අපි කතා කරන්නේ නෙමෙයි. කවද්ද සබ්බ දුක්ඛ කියලා කිව්වේ සසරේ? කවද්ද බුදු කෙනෙක්ගෙන් බණ ටිකක් කවද්ද මුනිවරුගෙන් බණ ටිකක් අහන මුනි අන්තිම සසරේ? කවද්ද ඒකට වැඩිපුර ප්‍රයෝරිටි එකක් දීලා තියෙන්නේ, අවස්ථාව දීලා තියෙන්නේ? ඔබට මේ ගමන යන්න පුළුවන්. හැබැයි අර යේසුතුමත් කියලා තියෙන්නේ දිලින්දෝ ආශිර්වාද ලද්දෝය කියලා. ඔබ හිතින් දිලින්දෙක් වෙන්න එදාට මේ ශාසනයේ ආශිර්වාද හම්බෙයි. හිතින් මහාන්තත්තක මාවොත් මේ ආශිර්වාද හම්බෙන්නේ නැහැ. හිතින් දිලින්දෙක් වෙන්න. ඒ තමයි මුනිවරයෙක්ගේ ස්වභාවය. දිලිඳුයි කියලා කියන්නේ දහමෙන් නෙමෙයි, අවබෝධය නෙමෙයි දිලිඳුකම කියලා කියන්නේ. කොච්චරක් හිතේ රාගේ නැද්ද, කොච්චරක් ද්වේෂේ නැද්ද, කොච්චරක් මෝහේ නැද්ද, එච්චරකට දිලින්දෙක්. කොච්චරක් රාගේ තියනද, කොච්චරක් ද්වේෂේ තියනද, කොච්චරක් මෝහේ තියනද, එච්චරකට මාන්නකාරෙක්. ඒක තීරණයකත් එක්ක හිතින් දිලින්දෙක් වෙන්න උත්සාහ කරන්න. එදාට මේ එළියේ තියෙන විපාක ඔබට ගිනි දෙන්නේ නැති වෙයි. අද ගිනි. නමුත් ඒන ගමන් මග එහෙම එක හැටි අපි දන්නවා, පිළිගන්නවා ඒක. එකම සතෙකු තම මව් මල දුකට වෙනම හැඬු කඳුලේ බිඳුවලට වෙන් කරගන්න යඬුවේ සසරේ. එකම සතෙක් මැරුණාම වෙන් කරගෙන අඬපු කඳුළු හතර මහ ජලයට වැඩිලු සාගරේ. එකම සතෙකු තම මවමල දුකට වෙනම හැඬු කඳුලේ බිඳු වලට මෙහැම මුහුදු දිය අඩුවන කාලට තවම සසර ආලය ඇයි තොපල අරි විදාගම වහන්නේ. හිතේ ගිනි හට ගන්න නැනේ හැම එකක් එක්කම. වෙන් කරගත්ත දේවල් ජාති ධම්මතික තමයි ගිනි හට අරන් තියෙන්නේ. ළඟම තියෙන ජාති ටික මොනවද? ගේ දොර ඉඩ කඩන් යාන වාහන වස්තුව ස්වාමියා බිරිඳ ඔය ටික ඔක්කොම. මහා තණ්ණක්ය සූත්‍රය බුදුහාම දේශනා කරනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි. ජාති ධම්ම කියන්නේ මොනවද? ගේදුර ඉඩකඩන් යාන වාහන අමුදොර මුණුබුරු මිනිබිරියන් ජාති වෙලා තියෙන්නේ, බද්ධ වෙලා තියෙන්නේ, බැඳිලා තියෙන්නේ, වෙන් වෙලා තියෙන වෙන් කරගෙන ඉන්නේ. වෙන් කරගන්න බෑ, නමුත් වෙන් කරගෙන ඉන්නේ. එහෙනම් ඔය වෙන් කරගත්ත දේවල් එක්ක නැඬුවේ, වෙන් කරගත් දේවල් තියෙන දුක් විඳේ, ගිනි ගත්තේ වෙන් කරගත් දේවල්. එහෙනම් ඒ වෙන් කරගෙන අඬපු අය කඳුළු තවත් හිතේ තියෙනව නේද? නිදහස් වෙ යන්න වෙයි. ඒකට වීරිය ඕන, ඒකට සිතින් දිලින් දෙක් වෙන්න ඕන. ඒකට වීරිය කරන්න අමාරුම දේ ඒක. අමාරුම දේ ඒක මොකද්ද? හිතෙන් දිලින් දෙක් වෙන එක. වස්තුව දිවිද්දෙන්, යානවාන ඔක්කොම දිවිද්දෙන්, රාගේ ඉදිරියේ, ද්වේෂ ඉදිරියේ, මොහදේ දිලින් දෙක් වෙන්න ඉවසන්න පුළුවන් හිතක් හදාගන්න. මහා බලවතෙක් ඇවිල්ලා මහා දුප්පතෙක් පීඩාවට පත් කරද්දී එයාට රාගදේශ මොහ අඩු හින්දා නෙමෙයි, එයාට බලේ නැති හින්දා එයා දිලින් දෙක් වගේ ජීවත් වෙනවා. එයා හින්දා එයා හිතනවා දිලින්දුයි කියලා. යම් තාක්ද පෑගෙන්නේ ඒ මට්ටමන දිලින්දුයි කියලා ලෝකයා කියනවා. ඔබ සාසන ඒක නෙමෙයි දිලින්දුකම කියලා කියන්නේ. ඉවසන්න පුළුවන් හිතක් තියෙනවනම්, රාගේ ඉදිරියේ, ද්වේෂේ ඉදිරියේ, මෝහේ ඉදිරියේ ඉවසන්න පුළුවන් හිතක් තියෙනවනම් දිලින් දෙක්. හැබැයි බුදුරජාණන් වහන්සේ ඉස්සරහා උන්වහන්සේගේ ලාය උපන් දරුවෙක්, ශාසනයේ පැත්තේ මහා පෝසතෙක්, ලෝක ඉදිරියේ මහා දිලින්දෙක් පීඩිතෙක්. ඇයි? බයින්න පුළුවන්, ගහන්න පුළුවන්, ඕන දෙයක් කරන්න පුළුවන්, පාගල දාන්න පුළුවන්. එහෙනම් ලෝක ඉදිරියේ දිලින්දා ශාසනයේ ලාය උපන් දරුවා. අන්න එතෙන් මේ ගමන යන්නේ. ආන් ඒකට තමයි මේ පිරිස එකතු වෙන්නේ. ඊහෙන් පිරිසක් ආවා. එක මහත්තයෙක්ගෙන් මං ඇහුවා කතාවක් කියන්නද? කතා අහන්න කැමති නේ? උණු කතා ඊයේ උණ එකක්. එක මහත්තයෙක් මං ඇහුවා පවුලමාවා. මං ඇහුවා මහත්තයෝ කොහොමද ඊයේ? දැන් නෝන ඇරලන්න ගිහිල්ලා අනගාරි කරාමෙට හැන්දෑ වෙලාව. පිංගුතුනේ ඕක අපි අහුවනේ පිප්පලි කුමාරයා කතාවේ. මහා ධනවතෙක් යම් දවසක්, මහා ව්‍යාපාරිකෙක් යා යම් දවසක් කුඹුරට ගිහිල්ලා එද්දී ගොවියෝ හානව යාය, කුඹුරු යාය, පිටිපස්සෙන් කොක්කු ටිකක් යනවා. සේවකයෙන් අහනවා ඇයි අර කොක්කු යන්නේ පිටිපස්සෙන්? ස්වාමීනි, ඔය හාගන යදි පොළොවේ පස් පෙරලෙනවා, ඔය පස් ඇතුලේ ඉන්නවා පණුවෝ, ආන් උන්ටි කන්න තමයි ඔය කොක්කු ටික පිටිපස්සේ යන්නේ. ඇයි ඒ කවුද ඒකට අණ දුන්නේ කුඹුරු හාන්න කියලා? මමයි අණ දුන්නේ. ගෙදරේනවා. ගෙදරේදී අටුවේ තිබ්බ ධාන්‍ය වගේ අගුල්ලු ගහලා නෝනායක සේවිකාවල එලිට දාලා පැදුර පිරිලා කුරුල්ලෝ ඇයර එලිට දාලා තියෙන කියලා අහනවා. ස්වාමීනි, ගුල්ලු ගහලා වේලෙන දැම්මේ, හැබැයි ගුල්ලු ටික කන සත්තු ඇවිල්ලා සංවේගයටපත් වෙනවා සසර ගැන. බුදුහාමර ගැන අහලා තිබ්බේ නැහැ. කාපිලාන්ට කතා කරලා කියනවා, මම තීරණය කරනවා මේ ජීවිතෙන් අයින් වෙන්න. ඔබ එදි ධනෙ කොච්චර අරන් ආවද? කරත්ත මෙච්චරක් විතරක් රන් කවුණු අරන් ආවා කියලා කියනවා. එහෙනම් මල් ළඟ මෙච්චර ධනෙ තියෙනවා, ඔබේ ධනෙ තියාගන්න මම යනවා කියලා එයා තීරණය කරනවා. ඒ වෙලාවේ ගියේ නැහැ. නමුත් අපි හිතන්නේ ඒ වෙලාවේ එහෙම නෙමෙයි, යම් කාලයක් කරන දැන් මම යන තීරණය කරනවා. ඔබ යන්න තීරණය කරන්නේ, ඔබ එන්න තීරණය කරන්නේ. එයා කියනවා, අනේ ස්වාමීනි මම ඔබ දාලා මම ඉන්නේ කොහොමද? මමත් එනවා. මේ දෙන්න ඇවිල්ලා දෙමන් හන්දියකදී වෙන් වෙනවා. එහෙම දෙමන් හන්දියත් මෙහෙත් තිනවා. මෙහෙම ඇවිල්ලා වමට හැරෙන්න පුළුවන්. අතනින් ගිහිල්ලා වමට හැරලා දකුණට හැරෙන්න පුළුවන්. වෙන් වෙලා ගියා අය හම්බුන්නේ නැහැ. හැබැයි එකට ඉන්න තමා, එකට හිතා ඉන්න තමා, අර සැරයටියේ ඉතල කිව්ව නේද, ලිව්වනේ ලියුම් වලේම, කොච්චරනම් ලීවද අපි හඳුරු නේද? සමහර ඇතිනේ තියාගෙන සමහර කට්ටිය. මන් දවසක් දැක්කා ගිහික කවුරුදු ගන්න කවුත් කරමඩ පෙන්නුපයක් හරි හරි මන් දැක්ක එක, එක ආච්චි කෙනෙක් කියන ලෙඩ ඇඳේ. දහමින් කොච්චර පොහසත්ද කියලා කියන්නේ. අපහාසයක් නෙමෙයි, උපහාසයක් නෙමෙයි, කතාවක් මේ කියන්නේ ස්වභාවයක්. ජාති ධම්මවල නිදහසනේ කොච්චර අමාරුද කියලා. අඩි 20ක ලියුමක් තියෙන යාච්චි ළඟ. ඒ යාච්චි ඒ ලියුම ඇඳිය තියන් ඉන්නේ. මහත්තයා මැරිලා දැන් අවුරුදු 80ක් විතර වයස මම දන්න විදියට. ලැමිනේට් කරලා ලැමිනේටින් කරලා ඒ කතන්දර ලස්සනට කියනවා. කඳුළුනේ කතාව කියද්දි නත්ති මේ සරණං අඤ්ඤං පිඟුතුනේ. ලියුම තියෙන්නේ ඇඳ ළඟ ලැමිනේට් කළා. මහත්තයා මතක් වෙන්න. ඒ වෙද්දී ලිපෙම් මාසුන් අවුරුදු 60ක්ද කොහෙද වයස මං හිතන්නේ. අකුරු බොඳ වෙලා ගිහිල්ලා. ඒ අකුරු බොඳ වුණාට ඒ හිතේ තියෙන ජාතිය බොඳ වෙලා නැන්නේ. ඔබ කොච්චර පොහසත්ද? ඔබ ලෝකයේ දිලින්දෙක්, ශාසනයේ කොච්චර පොහසත්ද? අපහාස නෙමේ මේක. නැත්තං අපිත් ඔතන. අපිත් ඔතන. ඒ ආච්චි කතාව මම බලන් ඉන්න ඉස්සරහ කතා කරනවා. ඒ ආච්චි කියනවා ඒ ජීවිත කතාව කමක් නැහැ. නමුත් ලියුම තාම ඇඳ ළඟ. අකුරු බොඳ වුණත් සසර බොඳ වෙන්නේ නැහැ. අකුරු බොඳ වුණත් ඒ ජාති ධම්ම ටික බොඳ වෙලා නැහැ. එහෙනම් කොහෙද පහ වෙන්නේ? ශාසනයේ තියෙනවා, ෂණ සම්පන්තිය තියෙනවා, බණපද ඇහෙනවා. හැබැයි එච්චර පිං කරලා නැහැ. පිංගුතුනි, ඒ දෙන්න අය හම්බුන්නේ නැහැ. එහෙම සාසනේ අදක අදනම් හම්බෙන්න පුළුවන් නේද? කෝල්ලයක් දාලා බලන්න. ආ කොහෙද දැන් ඉන්නේ? කොහමද දැන්? කොහමද? හොඳයිද නේ? කොච්චර දුර රටක වෙන්ුණත් ෆෝන් එකක් අරන් ගියොත් එහෙම පුළුවන්. ස්මාර්ට්ෆෝන් එක කතා කරන්න පුළුවන් නේ. ඉතින් ඒ හින්දා අපි අනගාරික මහතුන්ට මාසයක් විතර යනකම් ආවට පස්සේ හිත හදාගන්න ෆෝන් එක දීලා තියෙනවා පොඩ්ඩක්. ඊට පස්සේ මේ සීමෙන් උඩට යනවා ඒ කට්ටිය. මාසයක් එකමාරකම් උඩට යන තහනම් පොඩ්ඩ පොඩ්ඩ දිරවන්න එපා. පොඩිදරුට එකපාරම කවන්නේ නැහැ නේද? ෆයිඩ් රයිස් කැවුවද අවිල්ලා මාසෙන්? ඉපදිලා මාසෙන් නෑ. ඒකත් තල්ලා මෙහෙම පොඩි කාලේ කවුද දන්නවනේ. ඉතින් දිරවගද්දි දිරවගන තමයි ෆෝන් එකෙන් එහෙම ගැලෙන්න තමයි හිමින් හිමින් තමයි සමහර කටිනා වීරයෝ ඔක්කොම අයින් කළා. වීරක වීරගති අඩුලා පාර කිල්ලන ලවල් තියෙනවා. නමුත් එනවා එහෙම. ඉතින් එන්නේදී අපි ගොඩ කතා කරන ඒ කට්ටියත් එක්ක. ඒ කතාවට කලින් මං ඊ අපි කතා කරද්දී මහත්තුතුක මං කිව්වේ, මහත්තයෝ යුද්ධ තුනක් තියෙනවා. එකක් නෝනාගේ යුද්ධේ, අනික දරුවගේ යුද්ධේ, අනික ඔබතුමා යුද්ධේ. ඔය තුනටම අපි උදව් කරන්නම්. එක යුද්ධයක් තියෙන ඔබතුමා තනියෙන් කරගත යුතු එකක්. ඒ තමයි ඕන් ඔය තුනම සම්බන්ධයෙන් මේ කල්යාණ මිත්‍රයන්ගේ උදව් අරගෙන ඔබතුමාට තනියෙන් කරන්න යුද්ධයක් තියෙනවා හිතත් එක්ක. ඒකට අපට උදව් කරන්න බෑ. ඒක ඔබතුමා කොච්චරක් දක්ෂද, ඔබතුමා කොච්චර විවෘත හදවතක් තියෙන කෙනෙක්ද, ඔබතුමාට කොච්චර උදව් කරන්න ලේසිද, ආන් ඒ මට්ටමට පුළුවන් උදව් කරන්න. හැබැයි ඒ ටික ඔක්කොම හිතේ හැංගිලා නම් තියෙන තෙන් හැර උදව් කරන්න බෑ. අරියුදු තුන්ට උදව් කරන්න පුළුවන්. ජාති ධම්ම තුනක් නෙමෙයි පිංගුතුනේ, මම, මගේ පුතා හෝ මගේ පුතාලා, මගේ බිරිඳ. පිංගුතුනේ කෙලස් වැක්කිරි වැක්කිරනේ අභිනිෂ්ක්‍රමණය කරන්නේ. දැන් බෝසතාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයාගේ කෙලස් කඩාගෙනද තමන්ගේ ලෙයින් උපන් දරුව හම්බෙදි පිංගුතුනේ රාහුල හම්බුණා කියලා කියද්දි මොකද්ද කිව්වේ? බන්ධනයක් ඉපදුණා කියලා කිව්වේ. එහෙම වීර ප්‍රකාශ කරන තමා මාලිගයට ආවේ. හැබැයි එදාරය නික්මෙන්න හදද්දි දොර ළඟට ගිහිල්ලා ඔළුවස ළඟ කකුල් දෙක තියාගෙන අඩියක් ඉස්සරහට ගියා. හැබැයි ඒක බිමින් තිබ්බේ නැහැ. අය ආපහු ගත්තා. ඇස් දෙකෙන් කඳුළු වැටුණා. අද දෝතද ගත්තේ නැහනේ තමන්ගේ දරුවා. සෝතාපන්න නැහනේ පිටු කෙලස්නේ. පාරමිතා තිබ්බ, පාරමී පූර්ණයි, ඔක්කොමත් පූර්ණයි. හැබැයි කෙලස් වල නිදහස්ද නැහැ. අද දෙකට ගන්න හිතුණනේ. යසෝදරාට කතා කරන්න හිතුණනේ. ඇහැරලා කියන්න හිතුණනේ. කඳුළු බිඳ දෙකක් වැටුණනේ. දවසක ඒ කතාව කියන්න. පින්වතුනි සස් එහෙම තමයි. ඒක කෙලස් සහිත මිනිස්සු වෙන්නේ. ඉතින් ඒ කටරත් අපි කිව්වා ආවට පස්සේ මෙහෙත් ඉන්නේ කෙලස් වලින් තමයි නික්මෙන ගම මිනිස්සු. එක එක තැන් වල උතුරුන මට්ටම් වෙනස්. එහෙනම් බොහොම හිමින් මේක දිරව ගන්න වෙයි. ඒ කතාව කියද්දි මම මේ මහත් එක්ක කතා කරලා මම ඇහුවේ, දැන් කොහමද මහත්තයෝ, මොනවාද කොහොමද විස්තර? මේකයි. දරුවා උඩට ගියා. නෝනා වංගුවෙන් හැරිලා ගියා. මහත්තයා මෙතන නැතුණා. මම ඇවි කොහොමද අපේ මහත්තයෝ, අපේ ආදරේ අමාරුවෙන් ටැප් එක වහලා ආවා. මං කිව්ව දැන් නෝනා නේද ඔබතුමාව එක්කගෙන ආවේ? මං දන්නවා ඒ කතන්දරේ. ඉතින් අපිත් එක කාලයක් කතා බහ කරගෙන කාලයක් බණ අහලා පුරවැසි බවල් අතහැරලා පුරවැසි බවල් වෙනස් කරගෙන ලංකාවේ පුරවැසි බවල් අරගෙන ආවේ මේ වීරයෝ වගේ ආවේ. මට මතකයි නෝනා මුල් වතාවට මං ස්කයිප් එකෙන් අපි දකිද්දි බොහොම ශක්තිමත්ව කතා කරපු කෙනෙක්. ඇටි එහෙම තමයි. ඉතින් ඔබ අපි හැමෝම එහෙමයි. අමාරුවෙන් ටැප් එක වහලා කිව්වා. මං කිව්ව මට කියන්න හිතුණා ඔය සසරනම තමයි ටැප් එක වහගන්න යන්නේ කියලා. නමුත් ඒලා මම මුකුත් කිව්වේ නැහැ. වෙනඩක් තිබ්බින්ද මාතෙන් ටිග්මන්ට් ආවා. ආය අඬන්න වෙන එකක් නැති වෙයි පුතේ. ඒ අනන්ත බුදු ගුණේ කියෙවිදී, අනන්ත ධම් ගුණේ කියෙවිදී, අනන්ත සංඝ ගුණේ කියෙවිදී ඒ කඳුළු වැටේ. හැබැයි ඒ ජාතිය ඡය වෙන පැත්තට, ජාති ධර්මයන් නිරෝධ වෙන පැත්තට කඳුළු වැටේ. ජාති හැදෙන පැත්තට ඔය වැටුන අවසන් කඳුළු වෙන්නේ නැති. ඕ අපි අහලා තිබ්බ කතාවල අන්තිම මොහොතේදී එහෙම වෙනවා. ඒ කියන්නේ අලුත්ෙන් ඊළඟට එන්න එන්න කට්ටිය අඬාන ඉන්න එපා එන්න. එහෙමත් ඉන්නවනේ. හරි අමාරුනේ එකපාරම කිව්වොත් එහෙම. අපි ඔක්කොම යන් කොහොමද යන්නේ? එහෙම දරන එකපාර හැංගීම සමහරට ඔබට අඩු ඇති. ගොඩක් කටරේ වෙනවා. කොහොමද යන්නේ? හැබැයි යනවා කවද හරි. අමාරුවෙන් ටැප් එක වහලාවා කිව්වා. සමහර කට්ටියෙන් දරුවෝ කලින් ආවා. දැන් අම්මයි තාත්තා ඉන්නවා ඉන්න. ඒ කට්ටියෙන් කතාව ඉදිරිදි කියන්නම්. මතු සම්බන්ධය මේවා. ගොඩක් කතා තියෙනවා. අපි සාරා අඩු කරලා කියන මගේ ලයිව් දෙක හොද ලයිව් යනවා මං හිතන්නේ. ඔබ විතරක් නෙමෙයි යහන්නේ. පිංගුතුනේ හරි සුන්දරයි. සසරද? සසර සුන්දරයිද? නෑ. මේ නිවෙන මග සුන්දරයි. මේ නිවෙන මග සුන්දරයි. ඒ කතා කියද්දි අපේ මහත්තුන්ට කියනවා සමහර අන්තිම ඡායාරූපයේ ගන්න දිගදර කට්ටි ඔක්කොම ඉඳලා ගේ දිහා ආපු හැරිලා බලන්න නැති වාහනේ විකුණන්න නැති ගේ ලොක් කරන්න නැති යතුරු කහරි බාර දෙන්න නැති නික්මුණා ඔක්කොම ඉරගෙන හම්බුනේ සමහර අන්තිම කාලේ කන්න බොන්නත් වෙලා තිබෙන්නේ නැති වෙදී බොහොම කලබලයි ඒක හැටි බොහොම මේ නිදහසේ මේ අබිනික්මන් කරන්න බෑ එක් කට්ටියකට මම කතා කරද්දි එක නෝන කෙනෙකුයි මහත්තයෙකුයි මං ඇහුවා දැන් සතියට කලින් කතා කරද්දි ඒ දෙන්නත් දැන් එනවා මං ඇහුවා දැන් ඉදිරි සතිය කොහොමද ගෙවෙන්නේ කියලා වල්ලා අඟහරුවාද නෙල්ල නැහැ සවුන්දද අඟහරුවාද නෙල්ල පොඩ්ඩක් gederi ඉන්න කියලා අපි දෙන්න බැලුවේ අපේ හාඳුනුනේ මං දන්නවා එතකොට අන්තිම ටිකේ හැරටි එකටින්ද මේ ඔක්කොම වෙන් වෙන්නත් ඕනේ يعني මේ ඒ කෙලස් ප්‍රශ්නයක්ම නෙමෙයි හිතෙනවා සසරට මහිම වෙනවා කියලා ඔය සසරට අහිම වෙන්නේ අන්තිම අතාවට අය හම්බෙන්නේ නැහැ එනිසා වුණාට ඒ කමකුත් නැහැ තේරුණේ ඒ වයම් දවසක දකි ඔබ ඔබ 24 වෙනිදා දකි මෙතන එහෙන් පිරිස් ඒ කතා කියයි ඒව අනුමෝදන් වෙන්න ඔබටත් යම් දවසක එහෙම පාරක් ඇරෙයි මේ ශාසනේ විය කියන කලින් එක්කො නිවණින් මග ඇරෙයි නැත්නම් අබිනික්මකට අබිනික්මනකට මගක් ඇරෙයි එහෙමනොත් ඔබට මේ ශාසනේ පූර්ණ වෙයි ඒ සමහර අන්තිම ඡායාරූපේ ගන්න නැති දැන් මං කිව්වා මාත්‍යෝ තාම පාලන්ටි කැඩිලා ඉවර නැහැ. ඒ නිසා පුළුවන් නම් නෝන්ට අදින් පස්සේ කතා නොකර ඉන්න. අම්මා කියන්නේ කවුද? දරුවත් එක්ක වෙලිලා, මහත්යත් එක්ක වෙලිලා, ගෙදරත් එක්ක වෙලිලා කොච්චර වෙලුන්ද? ගැප් කරගෙන ආපු දරුවා සාසෙන්ට දෙද්දි පතාගෙන ආපු මහත්යා සාසෙන්ට දෙද්දි සසරෙන් ආපු ලොකු කර්ම විපාකත් එක්ක ගති ටිකක් තියෙනවනේ. ඒ වගේ ආන්ගේ ගති වල ටිකක් බලවත් බවය වැඩි. ඒක ඔබ හැමෝම දන්නවනේ. ඒ නිසා ලේසි නෑ. පුතාට කතා ගන්න කොහොමද දෙන්නේ? සතියේ පාරයි උපරිම දෙන්නේ විනාඩි 10ක් විතර. අනාගතයෙන් ඉන්නවනම් එහෙම තමයි. මහත්යට අපි කිව්වා පුළුවන් නම් කතා නොකර ඉන්න. තනියෙන් එයාගේ ජීවිතේ ගොඩනගින්න ඕන. දරුවත් එක්ක එකතු වෙලා හිටපු ජීවිතේ මහත්යත් එක්ක හිට ජීවිතේ දරුවොත් එක්ක හිටපු ජීවිතේ සාසනේ තනියෙන් ගොඩනගින්න ඕන. ඒකට දැන් ඔබතුමාටවත් දරුවටත් කරන්න දෙයක් නැහැ. ඒකේ ගුරුවරු සහ කල්යාණ මිත්‍රයෝ කරයි. ඔබ ටිකක් ඉඩ දෙන්න ඒකට. ඒ පාලම් කැඩෙන්න ඕන. අම්මගේ පාලම කැඩෙන්න ඕන දරුවොත් එක තියෙන මහත්යගේ පාලම කැඩෙන්න ඕන ඕක සමහරට මාරු වෙන අනගාරිකුණාට පස්සේ නෝන මහත්ය වෙනවා මහත්ය නෝන වෙනවා ඇයි මහත්ය රතර ගන්න බැයි ඊට පස්සේ එහෙමත් තියෙනවා පුදුම දේවල් පිංගුතුනේ පුදුම සුන්දර මිනිසුන්ගේ කතන්දර ඒ එච්චර සුන්දර හිඳ තමයි මිනිසුන්ට මේ ලෝකෙට එන්න මේ ලෝකෙ මේ වගේ ශාසනයක් ලැබෙන කියලා අපිට හිතෙනවා හරි ලස්සන කතන්දරේවා. සමහර නෝ මහත් නෝනට ගාණක්වත් නැහැ. නෝන යනවා ගමන. මහත්ය රතර ගන්න බෑ. දහම හොඳට කතා කරනවා. ඇවිල්ලා අහනවා. කුටි වටේ කරගෙන ඇවිල්ලා. තමන පැවිදි වෙල ළඟයි. අපි හාඳුනුනේ. දැන් ගෙදර යන කතා ඔක්කොම දාලා ආවේ. මට කතා කරන්න බැරි වේද? කතා කරන්න නැති වෙයිද? මං කියා දෙනවා. පෙතුනේ එහෙම තමයි හැටි ඒ තමයි සසරන විදිය ඉතින් ටික සතියේ විනාඩි 5ක් ඔහොමම ඇවිල්ලා සමර කට්ටිය ප්ලෑන් හදලා දෙනවා මේ ආදර කතාත් එපුණනෝ නෙමෙයි හඬ අහන්න ඕන බන ටිකක් කතා කරන්න ඕන ආදරේ කරන්නේ නෙමෙයි කතා කරන්න ඉල්ලන්නේ ගියදොර වතු පිටි ගැන දරුවෝ මළු අහන්නත් නෙමෙයි එක බණ කතා කරන්න. දහම කතා කරන්න. මොකද අපි දන්නවනේ කතා කරන දේවල් අපිත් එක්ක ගුරු රැතෙක් කියනවා කතා කරලා ලැබෙන්න මේ ටික තමයි කතා කරලා එහෙන් එහෙන් කියනවා මෙහෙන් මෙහෙන් කියනවා ගුරු දෙපැත්තේ ඉන්නවනේ හැබැයි අමාරුයි මතක් වෙනවා සමහර කට වෙලා කියනවා අපේ අමාරුයි සමහර එහෙම යද්දි අපිත් එක්ක අපේ අමාරු මෙතන ඒ හරින් යද්දි කියනවා මට මතක් වෙනවා අපේ අමාරු වෙන්න මෙහෙම එකක් සමහර කට්ටියද වාහනේ බිම්බලන් යනවා අපි යන මොකෑ මහත්මේ මේ හැරි බිම්බලන් යන්නේ තාම රූප ප්‍රශ්න වෙලා තියෙනවනේ ඉතින් ඒකයි මම කියන්නේ මුනිවරු නෑ පිඟුතුනි තාම මුනි වෙන ගමන් ඉන්නේ ජාති දිය වෙන ගමන් තියෙන්නේ පිඟුතුනි අම්මගේ බන්දිනෙත් ඒ වගේ තමයි තාත්තගේ බන්දිනෙත් ඒ වගේ තමයි දැන් තාත්තයි පුතයි මෙහෙ ඉද්දි ඒක ලොකු අභියෝග ඒ ලොකු අභියෝග සමායට පුතාට බයිනවා තාතිස්සරා පුතාට කියලා තියෙන කලින් නැත්තම් ඌ වඬනෝනේ තාත්ත කොච්චර දියලාද කියලා පොඩ්ඩක් චෙක් කරලා බලන්න එපැයි එකපාර කරන්නේ ටිකක් සැර කරනවා එහා පැත්තේ පුතාට බයිනවා ගාණක්වත් නැහැ මෙයාට බයින්ද එකපාර මොකද වෙන්නේ අන්න වෙන් වෙලා එනවා කලින් ආපු එහෙම හාඳුරුරු ලොකු ප්‍රශ්න නැහැ උන්වල දිනාන යනවා හැබැයි එන ගමන් අනිත් කට්ටියට අපි චෙක් කර කර යනවා අපිට අපිමනේ දැන් පිහිට බුදුරයන් වහන්සේ නැහැනේ පිහිට වෙන්න අම්මල සමාඩ කතා කරන්න ඉල්ලද්දි කතා කරන්න දෙන්නේ එකපාරම අකාරුණිකයි වගේද හරි හර නිකන් අමාරුයි වගේද මවුරු වෙන්න ඉන්නවනම් පියවරු වෙන්න ඉන්නවනම් ආදරවන්තයෝ ආදරවන්තියෝ වෙන්න ඉන්නවනම් විවාහක් කට ඉන්නවනම් මේ කතාව ඔබට තමයි මේ කියන්නේ ඔබේ අනාගතය බාවොත් එහෙම ඔබ ගෙදරත් එක්ක ගොඩාක් කතා කරන් ගත්තොත් එහෙම වැඩි කල් දුවන්නේ නැහැ හිමින් හිමින් අමාරුයි මුලින් ඉවසන්න කන්ති පරමන් තපෝ තිතික්කා ඉවසීම තමයි පරම සැපත ඉවසන්න ඕන අතහැරිලා නැහැ ඉවසන්න බුදුහාම දේශනා කරනවා පින්වත් මහණනි අඬ පියල්ලා වැළ පියල්ලා සෝක් කර පියව් හැබැයි මේ ශාසනයෙන් එළියට අඩියක් තියන්න එපා කියලා අඬන්නේ ඔය හිත නෙමේ හිතේ තියෙන කෙලෙස් කෙලස් වලින් බර වෙද්දි ඔය හිතට ඇඬෙනවා නැත්තම් හිත හටගන්නේ රූපය හඳුනගන්න විතරයි විපාකයක් හඳුනගන්න විතරයි හිත හටගන්නේ කෙලස් හඳුනගන්න තියෙන්නේ ප්‍රඥාවෙන් එහෙනම් ඇඬෙන්නේ කෙලස් ඉකි ගැහෙන්නේ කෙලස් ඉතින් මුලින් ඉවසන්න වෙනවා කෙලස් ප්‍රහාණය කරලා එකපාරම ඉවසන්න දෙයක් නැහැ නේද? එතකොට ඉවසගෙන යන්න එපැයි. ඉවස ඉවස මග වඩන්න ඕන. අපි අමාරු ගහක් අදිදි ඇද ඇද හිර කරගන්නේ. මේකත් ඇද හිර කරගන්න ඕන. ඒකට තමයි දහම් දෙන ගමන් තියෙන්නේ. සිද්ධාර්ථ කුමාරයා ගියාට පස්සේ මතක් වුණානේ. ඔය කීයේ පොත්වල තියෙන්නේ කියලා. යසෝදරා කියනවනේ. මගේ හිමිට මාව සිහිනෙන්වත් නොපෙනේවා මගේ පුතු සිහිනෙන්වත් නොපෙනේවා මාව මතකයට නොපැමිණේවා දවස් 45ක් හිටියා ගිහින් සතුටෙන් 40 ගණක් හෝ 20 ගණක් අතහැරලා ගියාට පස්සේ ඊට පස්සේ වීරිය කරන ගද්දි කෙලස් හට ගන්නවා වීරිය කරා ඒක බෝධි මුලේ තමයි සිරසියක් ප්‍රහාණය වුණේ මතක් වෙනවා හැබැයි ගෙදරට දුවගෙන ආවේ නැහනේ බිම්බිසාරයතුමාට කිව්වේ නෑනේ පොඩ්ඩක් පණිඩයක් යවන්න කියලා මතක් වෙනවා හැබැයි උන්වහන්සේ කලණ මිත්‍රයෙක් හිටියේ නෑනේ එහෙම වීරිය කරලා ආවේ එහෙම වීරිය කරලා උන්වහන්සේ මේ ශාසනය ගොඩ නැගුවේ එහෙම තමයි ඇති ඉතින් ටික ගැලවෙන්න ඕනේ ගැලවි යන්න ඕනේ පොඩි කායල ආපු දහමඩ බලන ඒ හිතලා බලන්න ගෙදරින් වෙන්නේ කොච්චර ගෙදරකින් ගෙදරකට මාරුණ නෙමෙයිනේ අයින් වෙනවා අර ලොකු ශක්තියෙන් ඇවිල්ලා පොඩ්ඩක් මුලින් හෙල්ල තමයි වෙන්නේ එයා මෙහාට නෝ අර හට යනවා පුතා හට යනවා හැමෝට පුතා දකින්න දවස් ගානට පස්සේ සසර ඉතින් අපි කියනවා එතකොට අපි ආපු ගමන්ම ගත්ත ඔහම තමයි මහත්වෝ අපි හැමෝම එකපාරක් තමයි ආවේ ගණන් ගන්න එපා අපරත් තිබ්බ ඔහම ප්‍රශ්න අපිත් මේ වීරයෝ වගේ ආවේ නැහැ. සීහනාද කරගෙන ආවේ නැහැ. මගේ අම්මට ලොකු ප්‍රශ්න ඇතිව මාව අතහැර ගන්න බැරි. එයාට හැම මොකද මං විතරයි පවුලේකම දරුවා පවුලේ. අතහැර ගන්න බෑ අම්මා. හැමදාම සතිර දෙපාරක් තුන් පාරක් කතා කරන්න ඕන. අම්මා මට කලින් පැවිදුණා. ඒත් අතහැර ගන්න බෑ. ඒත් අතහැර ගන්න බැරුව හිටියා. අන්තිමේදී කොරෝනා කාලේ බොහොම හොඳ ආශිර්වාදයක් වුණා. නැත්තං එනවා කඩාගෙන. මු තාත්තාත් ඇදලා ඉන්නේ දෙන්නම එනවා හොයාගෙන. අම්මා එක තැනක තාත්තා එක තැනක බිරිඳ තව තැනක අපි තව තැනක. අවුරුදු ගාණකින් එහෙඳ එන්න බැරි වුණා. 2018 2019 වගේ. කෝල් කරන්න ගත්ත එහෙම මේ මම ෆෝන් එක ආන්සර් කරේ නැහැ. මුලින් මහ තුනක් ෆෝන් එක ආන්සර් කරේ නැහැ. අනිත් නම්බර දීලා තිබ්බේ නැහැ. කඩන්න එපැයි. ඒකයි කියන්නේ මේ හැමෝම එන ගම. අන්තිමටම එතුමියට අපි අතහැරුණා. දැන් මාස 9ක් විතර වුණා. මන් දන්නේ නැහැ මගේ අම්මා කොහෙද ඉන්නේ කියලා. මං බුදු අම්මා ළඟ ඉන්නවා. මං ජාතක කරපු අම්මා බුදු අම්මා ළඟ කොහෙරි ඇති. සසරේ එකට ගියා ඇති. අකරුණිකයි වගේද? මේ මොහොතේ අම්මා කොයි ආරාමෙද කියලා මං දන්නේ ලංකාවේ. එතුමියගේ ෆෝන් එකේ මගේ නම අරින් වෙන්නේ නැති වෙයි. අතහැරෙන්න ඕන. මේ සසර ආපු ගම නැති. බුදුරජාණන් වහන්සේ කාලේ එහෙම හම්බෙන්න අවස්ථාවක් තිබ්බේ නැහනේ. එතුමි පැවිදිලා නින්නේ ගමන යන්න ඕනේ. බිරිඳ අවුරුදු 5කින් 6කින් දැකලා නැහැ. එතුමියත් පැවිදුණා. මං කිය මහත්වයේ අපිත් ආවෙම තමයි ගමන. එතුමි එක තැනක, අම්මා එක තැනක, තාත්තා එක තැනක, අපි තව තැනක. අපි ඔක්කොම එක පිට ලබන් යනවා. මහත්වයේ හින්දා අපි ආ ගමනත් ඔහොමයි. එක මහත්වයේ කියලාගෙන අපි හැමෝම මං අන්තිම ගෲප් ෆොටෝ එක ගතර කමක් නැද්ද ෆැමිලි ගත් එක්ක. ඔක්කොමත් එකතු වෙලා. මගේ කමන්නේ. පොදායි ගහන්න හම්බෙන්නේ නැහනේ. ආයි ගෲප් ෆොටෝ එකවත් ගන්න. ආයි ගහන්න හම්බෙන්නේ නැහැ. මගේ කමන්නේ. ඒව අහනවා. පුදුම අහිංසක හිත්. මං කිව්වා මාත්මහත්ව ගෲප් ෆොටෝ එකක් ගැහුවා. හැබැයි මගේ අන්තිම ගෲප් ෆොටෝ එක ගැහුවේ පැවිද්දෙන්. ඒ තමයි අපේ පවුල. අම්මයි තාත්තයි මෑණියෝ මයි. ඒක ගහලා මහසෑය මළුවෙන් අපි පස් දෙනා හතර දෙනා වෙන් වෙලා ආවා. ආයකට ගෲප් ෆොටෝ ගැහුවේ නැහැ. එහෙනම් ඔබත් අන්තිම ෆොටෝ එක ගහලින්. ඉදහසෙන් පුළුවන්. පිංගුතුනි හැබැයි ඒ මුල් ටික ගොඩක් කඩා ගන්න අමාරුයි. ඒ හින්දා මම දන්නවා තව කීප දෙනෙක් ඉන්නවා එන්න බැරුව. එක්කෝ අම්මා, එක්කෝ නෝනා, එහෙම නැත්නම් බිරිඳ, එහෙම නැත්නම් තාත්තා, සමහරවිට තාත්තට අම්මා නැහැ. අපේ අම්මගෙන් මං තාත්තාව තාත රැක බලා ගන්න කෙනෙක් නැහැ. මේයේ පෙරේද අපේක දරුවගේ තාත්තා කෙනෙක් මරුණා. ඒක තමයි ඔබට කිව්වද? කියුවේ නැද්ද? අද කතා කියන්නේ වේද? පෙදුනේ මේ වීරය හැදෙන හැටි. මාස 4යි මේ පුතා ආරාමයට ආවිල මම දන්නේ විදියට. ඒ තාත්තා අන්තිම හොස්පිටල් එකේදී ගියා බලන්න. අනගාരിക ගිය සැරේ පැවිදුණ අනගාരിക මහතු දෙන්නෙකුත් එක්ක. ගිම් පිරිටියක් කියලා ඒ තාත්තා ඒ මහතුරු හිතුවේ නැහැ මැරෙයි කියලා. හැබැයි ඒ තාත්තා කියපු දේවල් වලට ඒක ගියේ ඒක පුතේකට ඇඬුණා. ඉතින් අම්මා හලගෙන පුතේ යනවා ගේ පැත්තෙන් ගෙදර පැත්තෙන් යනවාද මෙතනින් ළඟයි ගෙදර යන්ද? නැහැ කියලා ආවා. තාත්තා මිර සති 13ට පස්සේ තාත්තා මරකලා කෝල් එකක් ආවා. ඊට පස්සේ ඒ පුතා අහනවා ගෙදර යන්න මොනේද? මලගෙදරම යන්න මොනේද? තාත්තා මැරිලා මෝහනවා මලගෙදර අපි යන්න ඕනද කියලා. අයියයි පුතා විතරයි මෙයා විතරයි ඉන්නේ. ඊට පස්සේ අපි යව්වා තාත්තගේ මිනිඋස්සද්දි කොල්ලමෙහි. අවුරුදු 23යි වයස. මරුඩු කැම්පස් එකේ සෙකන්ඩ් ඉයර් දියාවේ. පොඩි දරුවෙක්නේ. තාත්තා මුදලාලි කෙනෙක්. තාත්තා කොච්චර දුක් විඳිනද ඒ මට එයාට උගන්ලා එතන අරන් යන්න. කඳුළු නෑ ඇස්වල. හිත වේයිලා නෙමේ. නිදහස් වෙනවා. ඒ නිසා අපිත් එකේ කතා කරද්දී අපි කියනවා ප්‍රශ්න නෙමේ. එක දරුවෙක් හිටියා ගිය සැරේ පැවිදුන. මගට ඇවිල්ලා දවස් සමාන දෙකෙන් යන්න හැදුවා අම්මා මතක්නේ ලඬාඬ. අන්තිමට කොහමරි ඒ පුතාව පැවිදි කරන්නුනෙත් මටමයි. මට තමයි බඳින්නුනේ. මං එලා බඳිලා හිමින් ඇහුවා. අම්මා ඉන්නවා දැන් යන්න කියලා. පියදිනේ මේ සසර යන ගමන හරි සුන්දරයි. සාසනෙත් එක්ක යම් දවසක නිමිනකම්. නිමුණට පස්සේ සුන්දර නෑ විපාක විතරයි ලෝකේ තියෙන්නේ. පිංගුතුනේ තුන් කාලෙන් එක් කාලයක් කරේ සාසනය වෙනුවෙන් තමන්ගේ නිවනුනි වෙන් කරගන්න. අත්තා අනංචේ පියන් ජඤ්ඤා රක්කෙයන සුරක්කිතං තින්න මඤ්ඤ තරං යාමං පටිගච්ඡේය පඬිතෝ. පඬිතේ කියලා කියන්නේ තමන්ගේ සැපේ පිණිස තමන්ගේ සැපේ මිස කියලා අපි මොකද්ද කරන්නේ? හැබැයි බුදුහාම දේශනා කරනවා පඬිතෙක් නම් තමන්ගේ සැපේ මිස තුන් කාලෙන් එක් කාලයක් ඒ කාලයක් අඩුම නිවිලුණෙන් කැප කරගන්න කියලා. ඔබ ඉන්නේ තරුණ වයසනක ඔබට තා කාලවල දෙකක් තියෙනවා. ඔබ ඉන්න වයසක නම් අය කාලයක් නැහැ. ඔක තමයි අන්තිම කාලේ. නිදහස් වෙන්න ඕන. එන පාරවල් ගොඩක් අමාරු වෙයි. එක පාර මත හැරෙන්නේ නැති වෙයි. හැබැයි ඒ නිදහසේ බීජය ඔබ ළඟ තියෙනවා. ඔබ ඒකට පාවිච්චි කරේ නැත්නම් ඒක පැල කරන්න බෑ. ඒකට අවවාද අනුශාසනා ගන්න. පිංගුතුනේ එක අවස්ථාවක් අපි දැක්කා. මේ ආපු ගමනේ එක පිරිසක් ආවා. ඒකේ ආවා අම්මයි තාත්තයි දරුවෝ දෙන්නයි. මුලින්ම ගොඩක් කාල දැන් මුල්ම කාලේ වගේ පැවිදිෙන්න ආවේ. නෝනා වෙන ආරාමක හිටියේ. එතකොට මෙහෙ පැවිදි කරන්නේ නැහනේ. ඒ වෙලාවේ ඒ මහත්තයා ඉන්න උනා නෝනා පැවිදිනකම්. ඒ මහත්තයා ගියා නෝනගේ පැවිදි පින්කමට. නෝනගේ පැවිදි පින්කමට ගිහිල්ලා නෝනා පැවිදි කරා. ඒ මහත්තයාව ඒ ඇවිල් ඉවරලා දැන් හැමදාම කතා කරනවා. කතා කරලා ඉතින් අන්තිමටම එක දරුවෙක් අසනීප වුණා. දරුවා හොස්පිටල් ඇඩ්මිට් වුණා. ඊට පස්සේ එයා බලන්න ඒ මෑණියෝ ආවා. ඊට පස්සේ ඒ මෑණියෝ මෙහෙ ආවා. නමුත් ඒ මෑණියන්ට හරියට ගුරුවරයෙක්ගෙන් අවශ්‍ය රැකවරණේ හම්බුන්නේ නැහැ. අන්තිමටම ඒ මහත්තයා ඒ මෑණියෝ ළඟින් ඉන්න ඕන කියලා හිතාගෙන ඒ කිට්ටු පළාතට ගිහිල්ලා පැවිදුණා. එතුමිය බලාගන්න කියලා. එතුමිය ටිකක් රැකවරණේ කවුරුත් නැහැනේ මේ වෙලාවේ කියලා. පුතාලා දෙන්නත් මෙහෙන් එක ගියා ඊට පස්සේ ඒ කිට්ටු පැවිදිලා. ටික කාලයක් යද්දී ඒ මෑණියන්ට සිවුරු අරින්න වුණා. ඊට කාලයකට පස්සේ අපට ආරංචියක් එනවා. මේ රාජ්‍ය රැකියා කරපු මහතුරු ඒ මාත්‍යා එලිලා මෙරිලා. ඒ මහත්තයාද ලෝකේ නැහැ. පැවිදි වුණා. සිවුරුත් දාගත්තා. ටිකක් නිදහසේ ඉන්න ඕනේ. අපේ ආදුර නෝනක් පොඩ්ඩක් බලා ගන්න ඕනේ. මෙහේ ටිකක් අමාරුයි. දරුවෝ මෙහේ හිටියේ. දරුවෝ මෙහේ පැදුණා. මහත්තයා ගියා නෝනට පොඩ්ඩක් උදව් කරගෙන ඒ ගමන පොඩ්ඩක් අල්ලලා දෙන්න කියලා. එල්ලුව තමා සසරෙන්. මේ ඔක්කොම දැනගෙන තමයි අපි මහතුරුත් එක්ක කතා කරන්නේ. මේ ඔයගේ කතා 1000ක් කියකි වැඩක් ඒකේ කතන්දර ඉදින් මේ. ඒ නිසා අහිම් වෙන්න තියෙන පැත්ත බොහොම වැඩි. හරියට ගුරුවරයා භාවිතා කරන්න. අනගාരിക වෙන්න ආව නම් අනගාരിക ගුණා නම් ගුරුවරයා භාවිතා කරන්න. සමහර ගුරුව ළඟ ඉන්න ගුරු අඳුන ගන්න බෑ. ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාන් වහන්සේගේ අග්‍ර උපස්ථායකන කලින් අග්‍ර උපස්ථායකරු 8 දෙනෙක් හිටියා මුල් අවුරුදු 20. 8ක් හිටියා. ඔතන එක්කෙන් කියලා සුණක් අත්ත කියලා. අර චුන්දකෙන අවුරුදු 7 පොඩි හාමුදුරුවෝත් හිටියා. උන රහතන් අඳුනත් හිටියා උපස්ථායක විදියට. දවසක් සුණක් අත්ත කියන හාමුදුරුව එක්ක බුදුරජාන් වහන්සේ වඩිනවා පින්න පාත. කොහරි ගමකට පින්න ගමකට වඩිනවා. වඩිද්දි ආපෝ හැරිලා බලන මගදුරු කියලා සුණක් අත්ත නැහැ පේන්න. තුම්මන් හන්දියක් තියෙනවා. ඉතින් මෙයා හැරිලා බලන් ඉන්නවා. මේ ලිච්ඡවි රජ ලිච්ඡවිගේ රාජකුමාරයෙක් මේ. බුදුරජාණන් වහන්සේ කොහෙද අපි යන්නේ නැද්ද අපි වඩින්නේ නැද්ද කියලා. භාග්‍යතුන් මේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ රහතන් වහන්සේ දැකලා නැහැ නේද? අන්න රහතන් වහන්සේලා කියලා පෙන්වන කෝරක් අත්තිය කියලා හිටපු නිරුවත් නිගණ්ඨේක. දැන් බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ රහතන් වහන්සේ දැකලා නැහනේ. අන්න රහතන් වහන්සේලා අන්න අර තමයි රහතන් වහන්සේලා. අර අලුගාංගින නිරුවත් ඖෂධිය පැනලා කියනවා අන්න රහතන් වහන්සේලා. ඒ කියන්නේ මේ මිනිස්සයා දන්නේ බුදුරජාණන් වහන්සේ රහත් කියලා. රහතන් වහන්සේ මන්නේ පෙන්නන්නේ. ඇයි අලු ගාගෙන අර ගලක් උඩ ගිනි ගලක් ගිනි ගිනි මද්දහනේ ගලක් උඩ ඉඳන් ඉන්නවා. අතත් අර අනිතිර තියාගෙන. අන්න රහතන්ල කියලා පෙන්නනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මෝග පුරුෂයේ ඔය මිනිහා තව අවුරුදු දවස් 7යි ඉන්නේ. දවස් 7කින් පස්සේ ඔය මිනිස්සයා මැරෙනවා. මැරිලා අහවල් කණාත්තර තමා මිනි අරන් යන්න පුළුවන් වෙන්නේ. වෙන එක කණාත්තරවත් මිනි අරන් යන්න බෑ. ඒ කර්ම විපාකයක්. අහවල් කණාත්තර මිනි අරන් යනවා. අරන් ගියාට පස්සේ කාට හරි සැකණං දින දෙකකට පස්සේ මිනිට තට්ටු කරලා ඇහුවොත් එමේ කෝරක්කත් ඉබකද ඉපදුනේ කියලා. මිනි නැගිටලා කියයි මං අහවල් නිරේ ඉන්නවල කිව්වා කියලා. මං අහවල් නිරේ දැන් උපන්නේ කියලා. කියයි කියලා කිව්වා. තරහ ගියා මේකට. දැන් බුදුරන් වාසේ වඩිනවා. දැන් තුම්මන් හන්දිය තියෙනවා. සුණක් අත්ත කියනවා ස්වාමීනි මේ පැත්තෙන් යන්න. භාග්‍යවත් කියනවා ඔය පැත්තෙන් ගියොත් එම පාර දුරයි මේ පැත්තෙන් වඩිමු. නෑ ස්වාමීනි මේ පැත්තෙන් යන්න. දැන් දෙපඩ සිවුරයි ඔක්කොමත් එක්ක. මේ පැත්තෙන් යන්න. ඊට පස්සේ බුදුහාමස නැවත කියනවා ඔය පැත්තෙන් ගියොත් එම දුරයි. ඔබ වහන්සේ ඕන දෙයක් කරගන්න කියලා. සිවුරයි පාතරේ තිබ්බවිම ගිහින් එවලා සුණක්වත් මේ කෝරක්වත් තිය හම්බුණා. කිව්වා භාග්‍යතුන් වහන්සේ මෙහෙම කතාවක් කිව්වා අපි මේ කතාව බොරු කරන්න ඕනේ. ඔබ දින 7කින් මැරෙනවා කිව්වා. අහවල් සොහොන්ට බරයි යන්නේ කිව්වා. අහවල් නිරේ උපදින්නේ කිව්වා. අපි දෙන්න එකතුලා මේක බොරු කරමු කිව්වා. ඊට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ මොකද? කවුරුත් නැහනේ. සතරරන් දෙවුරුව ආවේ නැහැ. අරන් එන්න පාත්‍රේ. උන්වහන්සේ පාත්‍රය සුරන වඩිනවා දැන්. උන්වහන්සේ දන්නවා දැන් මේ මොකද්ද වෙන්නේ කියලා. දැන් අර මිනිස්සයා දින 7ක් යනකම් දැන් හිතුවා කන්න නැතුව මං ඉන්නවා කියලා. කෑවොත් නේ මැරෙන්නේ. නොකා ඉන්නවා. දින 7ක් කොහමද ඉඳලා 7 වෙනි දවසේ මේ කතාව බොරු කරනවා. දැන් දෙන්න ප්ලෑන් එක. 7 වෙනි දවසේ ඉද්දි. දායකයෝ අරන් ආවා ප්‍රණීත ආහාර. ඒවා දිව්‍ය ගන්ධේ විහිදෙනවා ආහාරවල. මේ මිනිස්සයාට අමතකුණ තමයි හිටපු ප්‍රතිපදා මොකද්ද කියලා. පොඩ්ඩක් කාලා බැලුවා. පුදුම රහයි කාගෙන කාගෙන ගියා. ස්මෘත් හැදුනා මැරුණා. දින 7යි. දැන් එකතුලා දායකයෝ ළඟම කණත්තර අරයන් හදනවා මිනි අරන් යන්න බැ කණත්තර. මේ කණත්තේ නමක් ඉවාන්ගේ කණත්තරද අරන් පුළුවන් කියලා කිව්වා. ඊට පස්සේ ඒ කණත්තර තමයි මිනි අරන් ගියේ. දැන් මේක සුණක්වත් දැනගත්තා. කණත් ළඟට ගිහිල්ලා මිනියට මිනියට තට්ටු කළා අහනවා. කොරක් අත්තිය. මොකද ඉපදුනේ? මිනිය නැගිටලා කිව්වා මං අහවල් ඔසුපනිරේ ඉපදුනා කියලා වැටුණා එපාර කියලා. පියදුනි ඒත් මේ මිනිස්සයා ආපව සාසනෙට ගියේ නෑ. මේ මිනිස්සයා නිගණ්ඨ ආරාමකින් පැවිදුණා. දේවදත්ත කෝකාලික සුනක්කත් කියන මේ සාසනෙ ගොඩක් අර නරක පැත්තෙන් නම් ප්‍රසිද්ධ තුන් දෙනෙක් ඔය. බුදුන් එක්ක හිටියේ බුදුරජාණන් වහන්සේ තිහා බුදුරජාණන් වහන්සේ රහත්ද කියලා පිළිගන්න බැරි වුණා. පියදුනි එම් වෙයි. සමහර කට්ටිය ඇවිල්ලා කියද්දි සමහර කතා අපට ඇහෙද්දි පියදුනි තාම අපට සුණක් අත්තල මතක් වෙනවා. අපහාසයක් නෙමෙයි. සසරේ අපි ওই තැන්වල කොච්චර ඉන්නේ නැද්ද? හැම එකම දකින්න කමටහනක් විදියට එදාට උපහාසයක් අපහාසයක් නොවේයි. ඒක නිවන්ට මගක් වෙයි. ඒක නිවන්ට ඇතුළුන තැනක් වෙයි. මේ ලෝකේ අපහාස උපහාස කියලා දේවල් නැහැ. සාධාරණ අසාධාරණ සැප දුක් මුකුත් නැහැ. හැම තැනක්ම තියෙන නිවන්ට මගක් නිවන්ට ඇතුළුන තැන. ඒ හැම එකකම නිවන්ට ඇතුළුන තැන. අපි අනගාරි මහතුන් සමහරට කියනවා සමහර දරුවෝ ඇවිල්ලා වීරිය කරනවා ඉන්න බෑ යනවා. ඒතර අපි කියනවා ඔබතුමාලා එහෙම හිතන්න එපා. දැන් අපි ඔක්කොම ඉන්නවා අනේ මූ මටත් වැඩි මෙහෙම ආවේ දැන් මූ ගියානේ. මං කියන්නේ ඔය සසරක ඔබතුමා ඔය ඔබ සසරක අපි මෙතන මිස් වුණොත් ඔය තමයි අපේ ඊළඟ අනාගතේ සසර. ඔතන වෙන්න පුළුවන්. පියදුනේ දහමට ගොඩක් ලං වෙද්දී ඔන්න ඕකත් මං කිය යුතුමයි. අපි දන්න අත්දැකීමේ කතා කරන්න බොහොම පරිස්සමෙන්. බොහොම පරිස්සමෙන්. දැන් සුදු මිනිස්සු ගම්මානේ ඉන්නවනේ කට්ටිය. ඔබ හැමදාම ආරාමයට යනවා. බොහොම හොඳයි. ඔබට තව ගොඩක් කල් ආරාමයට එන්න තියෙනවා. පරිස්සමෙන්. අපි නරකින්ද නෙමේ. ඔබ නරකින්දත් නෙමේ. කෙලෙස් නරකින්ද. අමරසවන් අඹරස බුදුමින් සිනිදු නෙතුගේ උයන් පෙදෙසෙහි වසමින් පසින්දු එක පැහැයින් සිටියත් කවුලන්ට බඳු නද පමණින් දැනගත හැකි රිටින් ඉඳු. රජතුමාගේ අඹවානේ තමා ඉන්නේ. අඹ රස තමා කන්නේ. ඒ රජතුමාට වෙන්ගුණු අඹ තමා කන්නේ. හැබැයි පැහැයත් එකයි. හැබැයි වරදින තිනිට බොහොම වැඩි. ඇයි? කන්නේ පැණියම නිසා. ඒ නිසා හැමදාම කන්න හම්බෙනවා. මේ හිත්වල හැටි. ඔය ගමන් අපිත් ගියානේ. අපිත් ඔබ වගේම තමයි මේ 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 ගමන් ආවේ. අපටත් මතකයි හාමුදුරු ළඟින් අසුර කරද්දි ඒ ස්ථානයෙන් අසුර කරද්දි අපුරුණ දේවල් අපටත් මතකයි. සසරේ පින් වලට අපි බේරුණේ. අපේ තුනත් එහෙම වෙලා තියෙනවා. සස අපි ආපු ගාම වල. මේකයි කියන්නේ ඔබ මේ වැරදි කියලා කිය ඔබට වරදිනවා කියලා වරදිනවා කියලා කියන එහෙම එකක් කියනවා නෙමෙයි. එහෙම තමයි මේ නැහැටි. ඒක තමයි මේන ගමන. මේ ගමන එච්චර අමාරුයි. හැම වෙලාවෙම නැති වෙන පැත්තමයි තියෙන්නේ. ඒ නිසා ළඟට එන කට්ටිය ගොඩක් වාසනාවන්තයි. හිත ගොඩාක් පරිස්සම් කරගන්න සතියේ පාරක් එන කට්ටියට වැඩිය වැඩක් වාසනාවක්. ඒක හේතු පිඟුදුනේ. හැමදාම කුකුලයා කර්මල දැක්කම මොකද වෙන්නේ? මොන පාඩද? සුදු පාටයි නේද? හොඳයි. ඒ නිසා මේ දහම් කරුණු ටික කිව්වේ පිඟුදුනේ බලන්න. හේතුව මොනවා හරි වෙලා මොකද අපි දකිනවා වී දේවල්. ඒ හැම දෙයක්ම අපි උපේක්ෂාවෙන් දරන් ඉන්නවා. නමුත් පිඟුදුනි ඒ හැම තැනදීම මේ ගමන දිගටම යයි. එක එකන හැලි හැලියයි. ඒ වුණත් අපරාධේ. ඒ වගේම තමයි ඉදිරියේදී මම හිතන්නේ ගුරු සාමණේරයන් හතේ විස්තර කියයි. දැන් එන්න බැරි. දැන් අපි ඔය ආරාම ගැන කියද්දි එන්න බැරි පිරිසක් ඉන්නවනේ. ඒකට වැඩිපුල්ලක් හැදේ. ඉතින් පොඩි දරුවන්ටත් වැඩිපුල්ලක් හැදේ. ඒවට සම්බන්ධ වෙන්න. හැබැයි එනවනම් අර මට්ටමෙන් පාලං කඩා ගන්න පුළුවන් මට්ටමෙන් එන්න. සහ දරුවත් ආවොත් දරුවත් අපාරණ පුළුවන් මට්ටමෙන් ඉන්න. සිගුරු අධ්‍යක්ෂ පොඩි දර්ශනයක් එක්ක කියලා මේ කතා ඉවර කළා. මම දහම් පොඩ කතා කරන්නම්. පිංගුදුනි එක ස්වාමීන් වහන්සේ එක මන් දැක්ක පොඩි පුතෙක්. ඒ පුතා දුවන් එනවා පාත්‍රය අරගෙන. දුවන් දුංගල බැලුවා. ගිහිල්ලා පාත්‍රය දීලා වැන්දා. බැයින්නම් ගිහි කරලා තාත්තා. පිංගුදුනි අතෙන්ලා බලන් ඉන්නවා පාදෝවණේ කරන්න. ආපු ගාම් බලනවා තාත්තා හඳුරු කො කියලා. පාත්‍රය රන් දුවලගෙන් පාත්‍රය හොදනවා. තාත්තා සතියේ පාරක් කතා කරොත් එම් බණ ටිකක් අහනවා. අද ඇවිල්ලා තාත්තයන් ගේම් එකක් ඉල්ලන්නේ නැහනේ. අද ඇවිල්ලා තාත්තයන් රහ කෑමක් ඉල්ලන්නේ නැහනේ. අද ඇවිල්ලා තාත්තයන් මොනවද ඉල්ලන්නේ? එදා රාහුල් ඉල්ලපු දේ. History repeat. ඇවිල්ලා බලාගෙන ඉන්නවා අපි තමයි දකින්නවා. ඉන්නේ තාත්තා තාත්තා මරාගෙන යන ගමන් තාත්තා ඉන්න නැතුලේ මේ අවුරුදු 6යි 7යි 8යි පොඩි බට්ටෝ. ඉතින් හරි හරි සුන්දර දසුන් ඒවා. දරුවා තාත්තගේ පාතේල පූජා කරන හොදලා දල වඳිනවා අපි හඳුනේ. ඒ වයස මේ දරුවගේ යාළුවෙක් වුණාද කියලා අපි ගෙදර කරන්නේ දැන්. පුදුම මේ ශාසනේ පුදුම විදිහට පිංතුනේ පිහිට වෙනවා. පිහිට ගන්න ලෑස්ති කට්ටියද ඒ සමහර නෝල් අපිට මතකයි. මහත්තුරු එව්වා පොඩි දරුවෝ බල තියාගෙන. ඒක එහෙම අම්ම කෙනෙක් ඊයේ තව දුවක් ඉන්න යාමට එන්න බෑ. තාත්තත් ආරාමේ. පොඩි පුතා අම්මා අතාරින්නේ නැහැ. පොඩි පුතා තියලා අම්මා ගියා. පුතා අඬනවා අම්මට ඇනෙන්නේ නැති. එක එක නයින් වෙනවා. දුව සමහරට එද්දි අම්මට වයස ගිහිල්ලා. කොහොමද කැපකිරීම? සතියක් අතහැර ගන්න බැරි මිනිස්සු අතර සසරට දරුවෝ දන් දෙන, නිවනට දරුවෝ දන් දෙන අම්මලා දකින ලෝකෙක ඔබ මේ ඉන්නේ. ඒකයි මේ ශාසනේ නැවත අපි කතා පොත්වල දැක්ක ශාසනේ. අපි කතන්දර පොත්වලින් ත්‍රිපිටකයෙන් දැක්ක ශාසනේ. සමහර දේවා මේ පොළොව පලාගෙන දැන් මතුවිනවා. අවුරුදු 20කට කලින් මේ දහම නැවත මතුවෙද්දී මේ ලෝකෙට ඒ අවශ්‍ය පිස දැන් මේ ලෝකෙට බැහැලා ඇත්තේ. අනාගතේ අනිවාර්යෙන්ම මුනිවරු මේ බොල් පොළොව මත නිකලස් හිත්වලින් ගමක් ගමක් ගානේ පින්ඩපාතේ වැඩි පිංගතුනේ. පින්ඩපාතේ වැඩි. ඒ දරුව කොහොමද එහෙම ඉන්නේ? කාණක්වත් නැහැ. කතා කරපුවම තේරෙනවා පුදුම වෙනස් ජීවිතේ. හැබැයි ගිහිසු ඉස්කෝලේට නම් කුණු හarp කියාගෙන එහෙම ඉපු දරුවෝ සමායට ඉන්න තිබ්බ දරුවෝ සමාට දරුවා ගොඩ යන්න පුළුවන් අම්මා ඇතුළත හිර වෙන්නත් පුළුවන්. එහෙම සසිරු වුණා නේද? උන් නැද්ද එහෙම? උනා උනා. ඒකනේ ඔබයි අපි තාම මේ සසර යන්නේ. දරුවෝ කොච්චර යන්නේ නැද්ද? කොහො සාරිපුත්ත මහ රහතන් වහන්සේ තාත්තා ගිහි කල සසරේ සිද්ධාර්ථ කුමාරගේ ආච්චි සීයයි කො බුදු කෙනෙක් නේ හැදුවේ. බුදු කෙනෙක් හැදුවේ පිඟුතුනි. ඔක්කේ තියන අලවන්නේ දිනේ ආච්චි සීයයි කො කේමා උප්පලවන්න පටාචාර කෝ කට්ටිය කෝ. එහෙනම් ඔය අතර අපි සසර හිටියේ ඔය වගේ. එහෙනම් මේක අන්තිම බුද්ධ ශාසනය කරගන්න. මෙතෙක් ආපු සසරේ හැම එකක්ම අන්තිම බුදු සාසනේ උන්නේ. එහෙනම් මේක තමන්ගේ අන්තිම බුදු සාසනේ කරගන්න ඕන. ඔබේ අන්තිම බුදු සාසනේ මේ වේවා. ඔබට නිදහස් වෙන ගමන මේ වේවා. නිදහස් වෙන්න. පිංගතුනි මේ ආපු ගමනේ මේ කටයුතු කරගෙන යද්දී ඊළඟ අවුරුද්ද ඔබට සංදිස්ථානාත්මක අවුරුද්දක්. ආන්ගේ අවුරුද්ද ඔබ වෙනස් වෙන්න අවශ්‍ය පරිසරය සකස් කරගන්න මීට වැඩිය. ඒකට වැඩපිළිවෙලක් හදාගන්න පුළුවන් නම් මේ මෑණිවරු, මේ අම්මලා, මේ නෝන්ලා අනගාരികාක එකතු වෙලා ඒ උපදෙස් අරගෙන අවශ්‍ය පරිසරය සකස් කරගන්න. මේ අපේ මහත්තුරු, ඒ ස්වාමීන් වහන්සේලා, ඔහෝ ඒ අනගාരിക මහත්තයෙකු එකතු වෙලා තමන්ගේ මෙතනින් එහාට එන්න තියෙන ගමන, යන්න තියෙන ගමන තා පොඩ්ඩක් හරි වැඩි කරගන්න, ඒ අවශ්‍ය රැකවරණේ හදාගන්න, පරිසර සකස් කරගන්න එන්න පුළුවන් කට්ටිය, එන මානින්න කට්ටිය. අනිද්දේ තමන්ගේ ළඟම ඉන්න කට්ටිය කොහොම හරි මේ පින් වලට යොදව ගන්න. සමහර අපි අම්මලා දකිනවා ඇවිද ගන්න බෑ සමායට, පාත්‍රය අරන් නැමිලා යන්නේ. ඒ දෙමාප ඒ දරුවන්ට ගොඩක් පිං. ඒ අම්මලා කොච්චර බත් අම්බලද්ද. හැබැයි අද ඒ අම්මට අන්තින පාත්‍රයක් අල්ලලා පාත්‍රය හොදන අවස්ථා හම්බලා තියෙනවා. ඒ තාත්තලාට ඒ පාත්‍රයක් අල්ලලා දඩන් ටිකක් බෙදන්න පුළුවන්කම හම්බලා තියෙනවා. ඔය දෙමාපියන්ට එක පාරක් හරි ඒ දේ උරුම කරලා දෙන්න පුළුවන්කමක් තියෙනවනම්. පිංගුතුනි, ඔබට කල් ඇති, ඒකට සම්මුතියෙන් කල් නැතිව ඇති. සමහර මේ දහම, මේ ගැඹුරු දහම් අවබෝධ නොවේ. හැබැයි ඒ නිදහස් වෙන යන මගට උපනිශ්‍රයක් කරලා දෙන්න පුළුවන් වෙයි. එක පාරක් එක්කෙන්න. හැබැයි ඒ අතර සුප්පු බුදුලත් ඉන්නවා. ඒ නිසා යසෝදරා මහරහත් වෙනට කරන්න බැරුරු දෙයක් කරන්න බැරි තාත්තලත් ඉන්නවා, අම්මලත් ඉන්නවා. එහෙමත් ඉන්නවා. නමුත් ඒ දේ කරන්න උත්සාහ කරන්න. එක පාරක් හරි. ඉන්නවනම් නැත්තම් තටුවටවත් එන්න පින් නැති වෙයි. දොළොස් පිරිකරටත් අත ගහන්න පින් නැති වෙයි. ගැලවෙන්න බැරි වෙයි. නිදහස් වෙන්න බැරි වෙයි. අමාරු වෙයි. එහෙම හරි කොහොම හරි මේ රැකවරණේ හදලා දෙන්න. පින්තුනේ, හේතුව මේක ගොඩක් කල් හම්බෙන්නේ නැති නිසා, මේක ගොඩක් කල් තියෙන්නේ නැති නිසා මෙහෙම. ඒකටත් අවස්ථාව තියෙනවා. මොකද අපි දකිනවා සමහරට එම් කට්ටිය මේ ඇවිද ගන්න බෑ. මින් ඇමිල යන්නේ පාත්‍රය රන්. කොහොම ඉන්නේ නැද්ද තරුණ කාලේ? හැබැයි පාත්‍රයක් ඇලි වරුදු 80 වෙන් වෙන්නේ නැති. කොච්චර වාග්යද ඒත් අන්තිම මොහොතේ හම්බුනේ. ඒ දරුවා කරන උපරිම යහපතේ පුළුවන් නම් තරුණ දුවේ පුතේ ඒ දේ දෙමාපියනි කරලා දෙන්න. එක බත් කටක් පූජ කරන අවස්ථාව දෙන්න. එක දන් හැන්දක් බෙදන්න ඔබට වාරු තියෙනවා නම් ඔබේ අම්මා තාත්තට ඇවිල්ලා ඒ අවස්ථාව දීලා තියන්න. එදාට කප්පරක් බිව්ව ලේ කිරි කරලා බීපු කිරි වල වන්දි ගෙවේ. ඒ අවස්ථාව උදා කරලා දෙන්න වෙයි. උත්සාහ කරන්න. පිඟුතුනේ, වෙන් කරගත් ඒවා දිය කරන්න හරි අමාරුයි. වෙන් වෙලා හැඟෙන ඒවා වෙන් කරගන්න බෑ කියලා ඔප්පු කරන්න අමාරුයි. ඒ ඔප්පු කරගන්න හදද්දී එන ප්‍රශ්නත් එක්ක ඒ කෙලෙස් වශයෙන් දකින්න අමාරුයි. ඒකට උපනිශ්‍රය වෙන්නේ හැම වෙලාවෙම පින. කුසලයක් වැඩෙන්න පටන් ගන්න සෝතාපන්නයගෙන් ඉහළට. ඒක කියන්න බුදුරජාණන් වහන්සේ ඉන්නවනේ. දැන් ඔබ සෝතාපන්න කියලා අපිට ගෙස් කරන්න පුළුවන්, ගුරුන්ට ගෙස් කරන්න පුළුවන්. නමුත් ටක්කෙට කියන්න බෑ. හැබැයි ඔය ගැට ගැහිච්චා, හිර වෙච්චා, බැඳිච්චා, හිතත් එක්ක එකතු වෙච්චා ලෙහන්න පින මූලික වශයෙන් උපනිශ්‍රය වෙනවා. ඒ නිසා පුළුවන් තරම් පින් කරන්න. හේතුව වස්තු කාමයට එක්ක හිර වුණ හිත ඔනිදහස් කරන්න යන්නේ, ඔනිදහස් වෙන්න යන්නේ. පිංගුතුනේ, තාම මේ කොච්චරක් කීවත් වෙන් කරන්න බෑ කියලා ඔබට ඔබේ දේවල් වෙන් වෙලා පේන්නේ නැද්ද? එයා වෙන් වෙලා හැංගෙන එක ඉවරද දැන්? දැන් වෙන් වෙලා නෙමෙයිද පේන්නේ, එක් වෙලාද පේන්නේ? වෙන් වෙලාමයි නේ පේන්නේ. මේක වෙන් කරන්න බෑ කියලා ගිය සතිය කොච්චර සතිය කීපාරක් බැලුවද? මේ දේවල් මෙයා වෙන් කරන්න බැරි දේවල් කියලා කීපාරක් බැලුවද? අද තමයි අපි හරියට දෙවෙනි පාර බලන්නේ. එහෙමද මේ සතියේ? මේක වඩන්න වෙයි. මේක දකින්න උත්සාහ කරන්න වෙයි. ගිහේ ස්වාමී ගුරු සාමිනාස් කිව්වා නේද අර සිමින්ති කතාවක් එහෙම අරන් බදාම කතාවක් එහෙම අරන් කිව්වනේ බැලුවත් දැන් පේනවද ඒක හරිද? උත්සාහ කරනවද? ගුරු සාමිනාසෙම හිතන් ඉන්නවා ඔබ ගොඩක් මග වඩන පිරිසක් කියලා. අපි එහෙම හිතනවා අපි දන්නවා. දැනගන්න හැවි නැවත. පින්තුනේ ඔබ ජීවත් වෙන විදිහත් එක්ක ඔබ ගෙදර ඉන්න දේවල් එක්ක ඔබ කරන දේවල් එක්ක පොඩි පොඩි හරි දේවල් තියාගන්න ඒව උපනිශ්‍රේ කරලා ඒවත් එක්ක මේ දහම් මනසිකාරය කරගන්න. මොකද ඕක S2 පියන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. S2 පියාගත්තාම එකක් කරන්න පුළුවන් මොකද්ද? නිදාගන්න එක. S2 පියා ඉඳ ගන්නවා බානට නිදාගන්න පුළුවන්. හැබැයි කුස්සිය උයද්දි පාරේ යද්දි රැකියා කරද්දි වැඩපොළ කරද්දි මේක දකින්න පුළුවන්. මේ හැම තැනක්ම වෙන් වෙලා හැංගෙනවා. වෙන් වෙලා තියෙනවා මේ මගේ කියලා ජීවි දේවල් මගේ වස්තු මගේ කරගන්න දේවල් කියලා වෙන් වෙලා තියෙන ගතියක් තියෙනවා අපට. මේ හිතට ඒ ගතිය තියෙන්නේ. තේරෙන්න වෙන්නේ මෙහෙම කියන්න. අහවල් විදිහට අහවල් කෑම හදලා කන්න ඕන කියන්නේ දිවද හිතද? හිත නේද? ආ. එහෙම අපි හිතමුකෝ තරුණ පුතෙකුට හිතුණා කියලා රයිස් එකක් කන්න ඕන කියලා. දැන් මෙයාට හිතුණාට පස්සේ මෙයා දැන් රයිස් එක ගෙනල්ලා ඕක කොහෙද තියාගන්නේ? හිතේ දිවේ. ඕක අතින් අරන් දිවේ තියාගන්නව නේද? ඊට එහා තව දෙයක් කරනවා. ඕක අනනව නේද? අනලා දුන්න රයිස් එක අනාගෙන කන අපිට ජීවිතෙත් අනාගන්න එක කජ්ජද්ද අපේ හඳුනන නේද? අනලා දෙන රයිස් එක අයපාරක් අනලා නේද කන්නේ? ජීවිතේම අනාගෙන නේද? ඈ අර මික්ස් කරලා දෙන කොත්තුව තවත් අනාගෙන නේද කන්නේ? අනාගෙනලක් විතරයි. කමන්නේ අනාගෙන කන ගමන් දිවේ තියා ගන්නවනේ ඔක. දැන් ওই කෑම ටික අරන් තියා ගන්නවා දිවේ. දැන් දිවට ලැබුණා. දැන් රයිස් එක දිවට හම්බුණා. ඕක මේ ඇතුලෙන් ගිහිල්ලා බඩවැල් හරහා බොක්කටත් හම්බුණා. ආන්තිනුන පහ වෙලත් ගියා. දැන් ඔය මට රයිස් එකක් අද කන්න ඕන කියලා ඒ හැඟුණ හිත ඒ මහා ක්‍රියා ටිකක් කරලා උයාගෙන හෝ කඩෙන් හෝ ඕක ගෙනල්ලා දැන් ඔය කෑම කියන ක්‍රියාවලිය කරානේ. ඔය ක්‍රියාවලිය ඉවර වෙද්දි හිතට කොච්චරක් හම්බුණාද? ඔය රයිස් එක කෑම කියන රයිස් එකක් අද මට ඕන. අද මට රයිස් එකක් කෑවොත් හොඳයි. අද උයන්නත් බෑ වගේනේ. අපි රයිස් එකක් ගේමු. නැත්නම් රයිස් එකක් හදමු. නෑ උයන්න බෑ කිව්ව රයිස් එක හදන්නේ නෑ නේද? නැත්නම් අපි එළියට ගිහින් කමු. මොනවා හරි හිතන්න ඕක කන දේවල්. කොත්තුම කියන්න බෑනේ හැමදාම කොත්තුමනේ කියන්නේ. කොත්තුයි කේකුයි ඕවනේ අපි කියන්නේ සමහර නේද? තියානේ අපේ සිම්බල් වෙච්ච නම් ටිකක්. පින්වතුනි ඔය ක්‍රියාවලියේදී ඕක දිව උඩ තියාගත්තා. දිව උඩ තියාගත්තම දිවට හම්බුණා. හිතට හිතුණා. හේවත් හිතට හැඟුණා. මොකක්ද හැඟුණේ? කනවා කියලා. මිසක් දැන් හිත කෑවද? ඕක කයට කාලේ ඉවර ඇතුළට ගියා යන්න ටික මේක ලෝඩ් වෙන කයට අපහසුතාවය ඇති වුණා. දැන් එපා වුණා. දිවට දෙපා වුණේ. හිතට එපා වෙලා දැන් මුලින් නම් දෙන්නත් නිකන් මොකද්ද වගේ තිබ්බ බත් එක දැන් නිකන් ඕන්ලක දෙන්න ගතිය නැද්ද? දැන් උපරිමත් හැරීමට ඇවිල්ලා. පිටුදේ බලන්න කෑම එකක් කන්න ගියාම හිත කොච්චර වෙට්ටු දානවද කියලා. අර කරන් මෙහෙන් තියා ගන්නවා, මේ කරන් මෙහෙන් තියා ගන්නවා, අරකින් පොඩ්ඩක් කරනවා, රහ කෑම තිබ්බ පොඩ්ඩක් තියාගෙන අන්තිමටම කන්න. බත් පතත් එක්ක යුද්ධයක් නැද්ද? ඒ ආසේ ගලක් කැපෙනවා. කරපිංජ කැල්ලන්නේ මොකද්ද මේ? කරවුනට්ටක් කැපෙනවා. මිරිස් කැල්ලක් කැපෙනවා. ගැටෙනවා. මේ බල බලනේ වළඳන්නේ. වළඳන්නේ කනවනේ ඉතින්. සී අසීයෙන් නම් කනවා, සිහියෙන් නම් වළඳනවා. හාමුදුරුවනේ වළඳන්නේ. සිහියෙන් වළඳනවා නම් හැම සිහියෙන් නම් මේ මානසිකාරයකින් නම් දාන්නේ ගන්න හැමෝ වළඳනවා තමයි. අනිත් ඔක්කොම කනවා. නැත්තම් බුදිනවා. නේද? බාන බත්පතේ කොච්චර යුද්ධයක්ද කියලා. අරක මෙහාට කරනවා, මේක මෙහාට කරනවා. රාහයකින් චුට්ටක් අරන් පොඩ්ඩක් අනා ගන්නවා. නේ? ඔහොම කාගෙන කාගෙන යද්දි දැන් අපිට හිතෙන්නේ මේ අපි කනවා කියලානේ. දැන් මම කනවා. ඇත්තයි. මමද කන්නේ? හිතට කාගන්න වැරුව දඟලනවා. හිත කියනවා ඕක මෙහෙන් මෙහෙන් තියන්න, මෙහෙන් මෙහෙන් නෑ, මේක පොඩ්ඩක් ගන්න. මේ මස් කැලණේ ඔක පොඩ අන්තිමන පොඩ්ඩක් තියාගන්න අනලා අන්තිමන ඔක නිකන් කන්න අනන්න නැතුව. දැන් මේ දිවද කියන්නේ එහෙම. මේ කිරි ඇන්ලා නේද? මැල්ලුම් ඇන්ලා නේද? අයියෝ මැල්ලුම් කන්න බෑනේ. කවුද මේ බඩද බොක්කද කියන්නේ? බක බොක්ක කියනද කෝල්ලයක් දාලා දිවට? මේ කිරි මැල්ලුම් එකට එවන්න එපා. ඈ පළතුරු එකට එවයි එහෙම කියනවද? මේක දිව කියන්නේ නැහැ, බොක්ක කියන්නේ. කවුද ඒ කියන්නේ? යුද්ධයන්නේ. යුද්ධ කරත් කමන්නේ නැහැ හත් දෙයියනේ. හිතට සුවඳක්වත් හම් වෙනවනා. ඒ කරන හැම එකක්ම හිතට හිතෙනවා. හෙවත් හිතට හැඟෙනවා. මම දැන් කනවා. මම අහවල් දේ කනවා. මේ අහවල් දේ හරි රසයි. දිවද කියන්නේ? අපි අසරණ වෙලා වගේ දැනනවද? නැත්තම් හිත අසරණ වෙලා වගේ දැනනවද? පිටුදි කයට හම්බුණ නේද කෑම ටික? බඩටත් හම්බුණ නේද කෑම ටික? ඇඟටත් හම්බුණ, ඇඟත් පෝෂණය වුණා. හරි, ඔය ක්‍රියාවලිය හිතට හම්බුනේ මොකද්ද? කයට ඇති වෙද්දි, කයට දරා ගන්න බැරි වෙද්දි, අර ස්මෘත්තාව කියලා කියන්නේ ඔය මට්ටමට එද්දි කය විසින් එන පීඩාව නිසා හිතට ඒ වෙලාවට ඒක එපා වීම වෙනවා. හැබැයි හිතට ඒක හම්බුන් නැති නිසා හෙටත් ඒක මිල්නවා, අනිද්දාත් ඒක මිල්නවා, නැත්තම් දවස් දෙකක් ගිහිලා ඉල්ලනවා. ඇයි මේ වෙලා තියෙන්නේ? මේ කරන ක්‍රියාවලිය තුළ කිසිම දෙයක් හිතට හම්බෙලා නැහැ. හිතට තියෙන්නේ හිතුණා. තව තේරෙන්න කියන්න. දුක හිතෙනව නේද? රසයි කියලා හිතෙනව නේද? ආදරේ කියලා හිතෙනව නේද? බයයි කියලා හිතෙනව නේද? ඕන කියලා හිතෙනව නේද? කනවා, බොනවා, බලනවා, අහනවා, ඔය ඔක්කොම හිතෙනව නේද? ඔය ඔක්කොම හිතුන හැඟුණ දේවල් මිසක් ලැබුණ දේවල්ද? ඔය හැමදේම හිතුනේ හැඟුණේ හිතට. හැබැයි ඒ දේවල් එක යම් ටික දෙයක් කයට ලැබුණා. කයට ලැබුණ දේවල් වලින් අංශු මාත්‍රයක් හිතට ලැබිලා තියෙනවද? හැබැයි කවදාවත් තේරිලා තියෙනවද ලැබුණේ නැහැ කියලා? එක දවසක් තේරිලා තියෙනවද ලැබුණේ නැහැ කියලා? ලැබුණේ නැහැ කියලා තේරුවා නම් අය හොයන්නේ නැහැනේ පිඟුතුනේ. ලැබෙයි කියලා හිතෙනවා. ලැබුණා වගේ කියලා හිතෙනවා. ලැබුණේ නැහැ කියලා තේරුන්නේ නැහැ. ලබා ගන්න හදනවා. ලැබුණා මදි කියලා හිතෙනවා මිසක් ලැබුණේ නැහැ කියලා හිතෙන්නේ නැහැ යමක් ලැබෙද්දි. හේතුව හිතේ යමක් හිතාගත්තට පස්සේ ඒක ඇස් දෙක, කන් දෙක, නාසය, දිවකය හරහා ලබා ගන්න හදනවා. හැබැයි හිතේ හිතාගත්ත දේ කවදාවත් ලබා ගන්න බෑ. ලබා ගන්න හැම එකම උපරිමයට මෙල කය ළඟ නවතිනවා. රූපේ ඇහැ ළඟ නවතිද්දි, ශබ්දේ කන් ළඟ නවතිද්දි, ගන්ධ රස පහස කය ළඟ නවතිද්දි, එතනින් එහා ඇතුලේ මොකද්ද හිතට වෙන්නේ? හිතට හිතෙනවා. හිතට හිතාගත්ත දේ අර එළිය දේවල් වලින් හොයනවා. රෝස මලේ ලස්සන රෝස මලේ මොළ මොන පෙත්තේ තියෙන පිංගුතුනේ? මොන මලේ දෙක තියෙන්නේ? රෝස මලක් එළිය නැද්ද? මෙතන මලක් නැද්ද? මෙතන මල් ටිකක් නැද්ද? ඇල්ලුවොත් අහුවෙනව නේද? ප්ලාස්ටික්ින්ද සුවඳක් නැතුව ඇති. හැබැයි මේක ලස්සනයි නේද? අවංකව කියමුකෝ අපි. දැන් ලස්සන නැහැ කිව්වොත් එහෙනම් මං කියනවා පිරුණම් පන් ලැස්තෙන්න කියලා. ලස්සනක් තියෙනවද මොකක් හරි? සමහර කට්ටිය කැත ඇති, කැතකෝ ලස්සනක් තියෙනවනේ. හරි. ඒක මේකේ කොතන තියෙන්නේ? අතගාලා බලලා කිහෙද මෙතන ලස්සනයි මෙතන කැතයි කියලා. අත ගෑවත් අහු ස්පර්ශයක්. ලස්සන කැතක් අහුවෙන්නේ නැහැ. ඉම්බොත් අහුවෙන්නේ ගන්ධයක්. කෑවොත් මේක කෑවොත් අහුවෙන්නේ රසක්. හැබැයි ලස්සනක් කැතක් කොහෙ තියෙන්නේ මේකේ? හැබැයි අහු ඇල්ලුවත් අහුවෙන්නේ නැද්ද? ඇස සජීවී නම් පෙනෙන්නේ නැද්ද? හැබැයි පෙනෙන එකට එහා දෙයක් ඕන වෙලා තියෙනවනේ. ඒක මේකේ තියනවාද? ඔය බැඳුන දෙයක් තියෙනවනේ. බැඳුන් නැහනේ මේ මේ ස්වභාවෙත් නෙමෙයිනේ බැඳුනේ. මේ සම්බන්ධව හිතේ තියෙන දෘෂ්ටියක්. මේ මල් ලස්සනයි. මේ දේවල් රසයි. මේ දේවල් හොඳ නැහැ. මේ දේවල් හොඳයි. මේවට මං කැමති. මේවට මං ආදරෙයි. මේවට මං අකමැති. ඔය ඔක්කොම දේවල් පිඟුතුනි හිත ඇතුලෙන් හිතට හිතුණ ටිකක් හිතට හැංගෙන ටිකක් නේද? ඇසයි රූපයයි නිසා චක්කු විඤ්ඤාණය හට ගන්නවා. දැක්ක බව හැඟුණා. දැන් එතනින් නවතිනවද? චක්කු විඤ්ඤාණය හටගන්නේ අවිද්‍යා තුෂ්ණා හිතේ, අවිද්‍යා තුෂ්ණා සහිත පරිසරේ. තින්නම් සංගති පස්සෝ. ඒ තුන ස්පර්ශ වෙනවා අවිද්‍යා තුෂ්ණත් එක්ක. අන්න දැන් හටගන්නවා වේදනාව. පස්සපච්චා වේදනා. මොකද්ද ඒ වේදනාව? එක්ක සැපයි, එක්ක දුකයි, එක්ක උපේක්ෂා. දැන් මේ වෙදි ඔක්කොම වෙලා දැන් ඔය සැප හරි දුක හරි වේදනාවට නේ තණ්හා වෙන්නේ. බැඳුනේ ඒකට නේද? මේකේ නැතිම එකක් අවිද්‍යා තුෂ්ණා පරිසරයේ හටගත්තට පස්සේ ඒ ආපු ඒ හටගත්ත වේදනාවත් එක්ක නේ දැන් ගඳු කරන යන්නේ. දැන් තණ්හා වෙන්නේ කොහටද? මේ මලටද? අපිට හිතෙන්නේ මේ මලට තණ්හා කියලා තමයි. නමුත් ඇත්තටම ඒ හිත් පරම්පරාවත් එක්ක ඒ උපදින හිතේ ක්‍රියාවලියත් එක්කනේ මේ කටයුතු සිදු වෙන්නේ. හිතේ ක්‍රියාවලියත් එක්ක වෙන ඒ සිදුවීම් ජාලය තුල නේද මේ කැමැත්ත අකමැත්ත තියෙන්නේ. හැබැයි එළිය දෙයක් තියෙනවා. හැබැයි ඒ දේ අතළඟ නැවතුණාට, අතේ ස්පර්ශයේ ගොරෝසුෝ සීම් ස්පර්ශ ළඟ නැවතුණාට එතනින් එහා ටික හිතේ ක්‍රියාත්මක කරන දෝගාලා. ඒ දැන් මේ මලක් බව දන්නේ ලස්සන හෝ කැත මලක් දැන් මේ පේන්නේ. කැමති එක්ක කැමති, එක්ක අකමැති, නැත්නම් ගාණක් නැහැ. ඔහොම සබහක හැම වෙලාවෙම තියෙන්නේ. හැබැයි වෙන් වෙලා මලක් දැක්කේ නැද්ද? දැක්කා. එක්ක ඒ මලට ඇලුනා, එක්ක ඒ මලට එක්ක වෙලමට කැමති වුණා, නැත්නම් ඒකට අකමැති, එක්ක ගැටුණා, එක්ක ඇලුනා, නැත්නම් එච්චර ලොකු ගාණක් නැහැ. හැබැයි වෙන් වෙලා මලක් පේනවා. ලොකු හිතේ ලොකු ප්‍රශ්නයක් නැහැ. එක්ක රාග වුණා, එක්ක දේශ වුණා, එක්ක මෝහ වුණා. හැබැයි බුනි ඇසයි රූපේ චක්කු විඥාණය දක්වා ප්‍රශ්නයක් නැහැ හිතේ. ඇසයි රූපයයි ගැටලා විපාකිට හිත හටගත්තා. හැබැයි ඒ හටගත් හිත උතර නවතින්නේ නැහැ. මේ ක්‍රියාවලිය යනවා. ඒ තුන ස්පර්ශ වෙනවා. ඒ ස්පර්ශ වෙන්නේ අවිද්‍යා තුෂ්ණත් එක්ක. ඒ ස්පර්ශ වෙන තැන අවිද්‍යාව තුසන තියෙන නිසා වේදනාවක් හටගන්න. ඒ හටගන්න වේදනාව එක්ක සැපයි, එක්ක දුකයි, එක්ක උපේක්ෂයි. ඕකට තමයි බැඳෙන්නේ. ඕක තමයි උපාදාය කරගන්නේ. ඊට පස්සේ ඒ බවට ඒ බිහි කිරීම තමයි කරගන්න උත්සාහ කරන ිත. කැමැත්තට අදාළ, අකමැත්තට අදාළ ඒ බිහි කිරීම කරගන්නවා. ආන් ඒ බිහි කිරීම තමයි ජාහි දක්වා යන්නේ. දරුවා සම්බන්ධයෙන් තියෙන ප්‍රිය මధుර දෘෂ්ටිය දරුවාගේ මොන කොයි කොටසේ තිබ්බේ බින්දුනේ? බිරිඳ අතහර ගන්න බැරි බිරිඳ තියෙන ආදරේ, දරුවට තියෙන ආදරේ, ගෙදරට තියෙන තණ්හාව කොහෙද වා තිබ්බේ? මේ හැම දෙයක්ම පිංගතුනි ඇත්තම සත්‍යම වූ විපාකය හිත තුළට මූලික වශයෙන් හටගද්දි, හැබැයි ඒ හිතේ හටගන්න පරිසරය අවිද්‍යා තෘෂ්ණා සහගත නිසා ඒ ස්පර්ශය ඇසහරහායින ස්පර්ශය හෝ ඇසත් එක්කෙන ඇසයි රූපයයි එක්කෙන ස්පර්ශය හෝ කනයි ශබ්දයයි ගන්ධයයි රසයයි ඔය කොහ මොකක් එක්කවත් ඔය හිත හටගන්න තැනත් එක්ක පෙරපසු නොවි ඒක සම්පස්ස වෙන්නේ එකතු වෙන්නේ අවිද්‍යා තෘෂ්ණාත් එක්ක නිසා පෙරපසු නොවි ඊට පස්සේ ඒක එක්ක රාග බවට එක්ක ද්වේෂ බවට එක්ක මෝහ බවට පත් වෙනවා. ඒ තුනෙන් එහෙකට තමයි හිත තණ්හා කරන්නේ. තණ්හා වුණාට පස්සේ ඔය සම්පස්ස වෙලා ඒ වේදනා හටගන්න තැනදී මේක වෙන් වෙලා හැංගිනවා. ඇසයි රූපයයි ගැටලා චක්කු විඤ්ඤාණය හටගන්න තැන මලක් කියලා දැක්කා. මල බව හඳුනාගත්තා. ඇස තියෙන්නේ, කන තියෙන්නේ, නාසය තියෙන්නේ, දිව තියෙන්නේ, කය තියෙන්නේ. මේ තියනවා කියලා කියන්නේ මේක දැන් කතා කරන හින්දා හොඳේ නැත්තම් තියනවා කියලා ගන්න බෑ. මේවා තියෙන්නේ පිටුනි මේ ලෝකේ හඳුනාගෙන මේ ජීවිතේ පවත්වන්න මිසක් මේවත් එක්ක බැඳිලා ජායත් ධර්ම හදාගන්න නෙමෙයි. මොකද අරහත් උනා කියලා බුදු වුණා කියලා ඔය කයේ මුකුත් ඔබේ වෙනස් වෙන්නේ නැහැ. ඔව ඔහොමම තියෙනවා. ඔව මුකුත් වෙනස් වුන්නේ නැහැ. හැබැයි අර හිතේ ක්‍රියාවලිය වෙනස් වුණා. අවිද්‍යා තුෂ්ණා ෂේ වුණා. හැබැයි දැන් අවිද්‍යා තුෂ්ණා සහගත හිත ආන්ගේ හිත ක්‍රියාත්මක වෙන්නේ ආන්ගේ ක්‍රියාත්මක වෙන ක්‍රියාවලිය තුළ හැම වෙලාවෙම මොන අරමුණක් ඒ හිතට ආවත් ඒ හැම අරමුණක්ම පිංගතුණි අවිද්‍යා තුෂ්ණාත් එක්ක මුසු වෙන නිසා එකතු වෙන නිසා වේදනාවක් වෙනවා යම් වීමක් දැනෙනවා ආංගේන වීම එක්ක සැපයි එක්ක දුකයි එක්ක උපේක්ෂයි ඕකට තමයි තණ්හා වෙන්නේ ඕකත් එක්ක තමයි බැඳෙන්නේ ඕකට තමයි ඒ වේදනාවත් එක්ක තමයි ප්‍රියම දුතාවේ හටගන්නේ ඒ හටගන්න එක තමයි ජාහි ධම්මයක් බවට පත් වෙලා පඬු ගහිලා යන්නේ හැබැයි පිංගුතුනි මලේ නැති එකක් හිතට වෙන් වුණාට මලේ දෙයක් තියෙනව නේද මේ මොහොතේ විද්‍යාමන දෙයක් තියෙනව නේද ප්ලාස්ටික් ටේකුයි වර්ණ ටේකුයි අච්චු උඩලා ගත්තට පස්සේ මලක් කියන එකක් විද්‍යාමානනවා එහෙනම් මේ මල කියන එක ප්ලාස්ටික් වල තිබ්බද ඒක අච්චුවේ තිබ්බද ඒකේ පාට තිබ්බද එනම් මල කියන එක කොහෙද තියෙන්නේ? ඒක සම උප්පාදයක් නේද? මේ හේතු ටික ගැළපිලා බැඳිලා විද්‍යාමන ස්වභාවයක් නේද? මිසක් ඒ මල කියන එක ඔය හේතුන්ගෙන් වෙන් කරන්න පුළුවන්ද? ප්ලාස්ටික් වලින් මල වෙන් කරන්න පුළුවන්ද? පාට වලින් මල වෙන් කරන්න පුළුවන්ද? ඒ අච්චුවෙන් මල වෙන් කරන්න පුළුවන්ද? එහෙනම් ප්ලාස්ටික් වලත් නැති ප්ලාස්ටික් කියන හේතුවේ තිබෙම නැති ඒ වර්ණ කියන හේතුවේ තිබෙම නැති ඒ අච්චුවේ තිබෙම නැති එකක් ඒ මික්ස් කරලා ගත්තට පස්සේ විද්‍යාමාන නේද ඒක අර හේතුන් නිසා විද්‍යාමාන දෙයක් මිසක් ඒ හේත් එක හරි හේතුක තිබ්බ දෙයක්ද හේතුක තිබ්බ දෙයක්ද හේතුන් නිසා විද්‍යාමාන එකක්ද එතකොට අපට මේ මල මේ හේතුකින් අයින් කරන්න පුළුවන්ද මල කියන එක මේ හේතු වලින් අයින් කරන්න පුළුවන්ද අයින් කරන්න බෑ මල කියන එක හේතු වලින් අයින් කරන්න බැරුණාට හිතින් වෙන් කරගන්න නැද්ද මලක් එහෙනම් මේ හිතින් වෙන් කරගත්තේ හේතු වලින්වත් අයින් කරන්න බැරි එකක් නේද? හේවත් විද්‍යාමාන දෙයක් නේද? කිසිම හේතුවක තිබෙ නැති එකක් යම් ක්‍රියාවලියක් තුළට දැම්මඩ පස්සේ ගැළපිලා බැඳිලා මේ මොහොතේ විද්‍යාමාන වෙමින් තියෙනවා. ඒ කියන්නේ මේක තියෙනවද මේ? දැන් නැත්තම් මේ විද්‍යාමානවද? මොහොතක් මොහොතක් ගන්න මේක මේ විද්‍යාමාන වෙවි තියෙන්නේ. හෙවත් මේක මේ මේක මෙතෙන් වල දැන් මාසයි නම් මේ මේක එළියට ගත්ත දහ තිබ්බ ස්වභාවය දැන් මේ තියෙන්නේ. හැබැයි ප්ලාස්ටික් ඒ වගේ මේ අවශ්‍ය පාට, ඒ අමුද්‍රව්‍ය, ඒ අච්චුවත් එක්ක ඒ ඔක්කොම යම් බලපෑමකට නතු කරාට පස්සේ ගැළපිලා බැඳුනට පස්සේ මේ බලපෑමක් නිසා විද්‍යාමන ස්වභාවයක් නේද මේ තියෙන්නේ? මේ මල කොහෙන් හරි අච්චුවට දැම්මද? එහෙම නැත්නම් අර ටික ගලපලා දාලා අච්චුට දාලා වේල්ලා ගතට පස්සේ මලක් කියන එකක් විද්‍යාමානවද? මේ ටික වෙන් කරලා ප්ලාස්ටික් ටිකයි, ඒ අවශ්‍ය පාට ටිකයි, ඒ අවශ්‍ය කෙමිකල් එකයි, ඒ අච්චුවයි කියන හතර වෙන් කරලා පස්සේ ඔය මැද මලක් තිබ්බද? ප්ලාස්ටික් වල තිබ්බෙත් නැහැ, පාට තිබ්බෙත් නැහැ, ඒ අවශ්‍ය කෙමිකල් එකේ තිබ්බෙත් නැහැ, අච්චුවේ තිබ්බෙත් නැහැ. හැබැයි ඒක මික්ස් කරලා දාලා ගත්තර පස්සේ දැන් නැතිම එකක් තියෙනව නේද? දැන් නැතිම එකක් Tamanට පේන්න තියෙනව නේද? එහෙනම් ඒ තියෙන්නේ මේ ඔක්කොගෙම ගැළපිලා බැඳිලා එළියට ඒ ඔක්කොගෙම ගැළපිලා බැඳුනට පස්සේ නේද ස්වභාවයක් නේද තියෙන්නේ? ඒ ස්වභාවයක් නේද තියෙන්නේ? ඉස්සෙල්ලා ප්ලාස්ටික්න ස්වභාවය තිබ්බා. අච්චුකින ස්වභාවය තිබ්බා. කෙමිකල් එකකන ස්වභාවය තිබ්බා. ඒකේ පාටක් ඒ පාටයි ඒ ඔක්කොම දාලා ස්වභාවයක් තිබ්බා. ඒ ඔක්කොම එකට දැම්මට පස්සේ දැන් ඒක වෙනම ස්වභාවයක් නේද? දැන් වෙනම දෙයක් නේද මේ පේන්න තියෙන්නේ? තව ටිකක් තේරෙන්න බැතර යන්නේද? ගෙදර තේ කොළ තියෙනෝනේ. උණු වතුර ටිකක් රත් කරලා තේ කොළ ටිකක් දාලා සීන් ටිකක් දාලා ඕක කලවම් කරලා පෙරලා ගත්තට පස්සේ මොකක් තියෙන්නේ? තේ කන්නේ නේද? ඔය තේක තේ කුලවල තිබ්බේ. අර තේ කුඩු එකේදී තේක තිබ්බේ. සීනිවල තිබ්බේ. අර උණු වතුර එකේ තිබ්බේ. එහෙනම් කොහෙද තිබ්බේ? එහෙනම් ඒ තිබ්බකද්ද ඒ තියෙන්නේ නැත්තම් අර ඔක්කොම යම් බලමෑමකට එකතුලා ගැළපිලා බැඳුලා සම උත්පාදයට අර විද්‍යාමාන වෙන්නේ. හැමතැනම හේතු ටික ගැළපිලා බැඳි බැඳි නේද මේ විද්‍යාමාන වෙ තියෙන්නේ. මිසක් ඒක තියනවා වෙන්න බෑ නේද? තිබ්බනම් තේ වලින් තේ කුළු වලින් කොහොමද තේ එකක් හැදෙන්නේ? තේ කොළ වලට තේ කොළ කියව මිසක් තේ කිව්වේ නෑනේ. වතුර වලට උණු වතුර කියව මිසක් තේ කිව්වේ නෑනේ. සීනි වලට සීනි කිව්ව මිසක් තේ කිව්වේ නෑනේ. හැබැයි ඒ ඔක්කොම කරකවලා ඉවරලා පෙරලා ගතට පස්සේ මොකද්ද කිව්වේ? තේ එකක්. කොහෙන්ද ආවේ? දැන් ඔය අපි තේ එක ඒ තිබ්බ හේතුලින් අයින් කරමු බලන්න පුළුවන්ද කියලා. දැන් ඒ හේතුලින් තේ එක අයින් කරන්න පුළුවන්ද? හේතු කියලා කියන්නේ තේ කුඩු, වතුර, සීනි කලවම් කරලා පෙරුවට පස්සේ තියෙන එක. ඔය තියෙන එක තේ කොළලින් අයින් කරන්න පුළුවන්ද? සීනිලින් අයින් කරන්න පුළුවන්ද? වතුරලින් අයින් කරන්න පුළුවන්ද? හැබැයි අපි බැඳෙන්නේ මේ හිත වෙන් කරගන්න හදන්නේ අර ගැළපිලා බැඳිලා තියෙනක නේද මේ වෙලාවේ? ඒ විද්‍යාමාන දෙයත් එක්ක නේද හිත හැම වෙලාවෙම ගණඳුරුව කරන්නේ? පින්වතුනි, එහෙනම් මේ හිත හැම වෙලාවෙම බැඳෙන්නේ තියෙන දේවල් එක්කද විද්‍යාමාන දේවල් එක්කද? මේ හිත හැම වෙලාවෙම බැඳෙන්නේ විද්‍යාමාන දේවල් එක්කනම් ඒවා නිච්ච වූ දේවල්ද අනිච්ච වූ දේවල්ද? නිච්ච වූ දෙයක් නේ, නිච්ච වූ දෙයක් නම් විද්‍යාමාන වෙන්න බෑ නේද? ඕනෑ මොහොතක වෙනස් වීමකට පත් වෙන්න දෙක තියෙන්නේ. ඒකයි කිව්වේ අනිච්චං කයට්ටේන. මෙයා විසිරෙන්න බලාගෙන තියෙන්නේ. යම් මොහොතක මේ මල හැදුණා නම් මේක විසිරෙමින් තියෙන හැම වෙලාවෙම. හේවත් අන්‍ය ස්වභාවයට පත් වෙමින් තියෙන්නේ. අනිච්ච වූ දේවල් ෆික්ස් නෑ. විද්‍යාමාන වීමක් විතරයි වෙන්නේ. ඒ විද්‍යාමාන හැම එකක්ම ශුද්ධ ශක්තිය කරා එකතු වෙමින් යන ගමන තියෙන මේ හිතක් විසින් කරපු වික්‍රමයක් මේ තියෙන්නේ. හිතක් විසින් මේ බලපෑමක් කරලා මේ තියෙන්නේ. මේ තියෙන හිතක් විසින් කරපු බලපෑමක්. මේ ශක්තියක් දීලා අල්ලන් ඉන්නේ. මේ හැම එකම ශක්තියින් ගැබ්බෙලා තියෙන්නේ. තේරෙනවා ශක්තියක් තියෙනවා මේ ඇතුලේ. මේ විසිරලා තිබ්බ දේවල් ටිකක් ශක්තියකින් එකතු කරලා මේ තියෙන්නේ. හැබැයි එකතු කරලා කිව්වත් මේකත් මේ තියෙනවනේ මේ නැවත මේක තිබ්බ තැන් වලට යමින් මේ තියෙන්නේ. ඒ කියන්නේ මේ මිට යනවද ගහකට? හැබැයි මේක ක්‍රියාවලියක තියෙන්නේ. ඒ කියන්නේ මිට හැමදාම මිට කියලා තියෙනවද? පිටුනේ මේ හැම එකක්ම මේ ලෝකේ තියෙන විද්‍යාමාන විතරයි. ආන්ගේ විද්‍යාමාන දෙයට තමයි හිත බැඳෙන්නේ. ආන් ඒක තමයි හිත වෙන් කරලා ගන්න උත්සාහ කරන්නේ. ආන්ගේ වෙන් වෙන හැම තැනකදීම හිතට හිතෙන්න හිතට හැංගෙන්නේ නැහැ. ඒක විද්‍යාමාන කියලා හිතට හිතෙන්න එක තියෙනවමයි කියලා. ෆික්ස් සංඥාවෙන් තමයි හිතේ රූප අල්ලන්නේ. ඒ වේදනා අල්ලන්නේ. ඒ සංඥා ඒ සංකාරේ විඤ්ඤාණතක හිත හටගන්නේ ෆික්ස් කියන ස්වභාවයෙන්. හැබැයි ඇත්තටම ඒ හැම දෙයක්ම ඒ සියලුම රූප ඒ සියලුම ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඔක්කොම යම් හේතුන් ටික ගැළපිලා බැඳිලා ඔය විද්‍යාමන වෙවි තියෙන්නේ. තියෙනව නෙමේ. තියෙනවනම් වයස යන්නේ නැහනේ. ඔබ මොකද ඔබට මොකද වෙලා තියෙන්නේ? ඔබ දිහා බලන්නකෝ. ඔය පොඩි කාලෙද හිටපු ඔබ දින්නේ. මේ වෙනස් වීමකට පත්වෙන්නේ චක්‍රයක් තුල ක්‍රියාත්මක වෙන්නේ මේ තියෙන්නේ. ඔය හැම දෙයක්ම පිටුතුර වෙනස් වීමක් තුල නේද හැම වෙලාවෙම තියෙන්නේ. වෙනස් වෙවි යන ගමනේ තියෙන්නේ. හේතු වෙනස් වෙවි. කොණ්ඩේ මුලින් සුදු පාට තිබ්බද දැන්ද සුදුනේ? ඒ කියන්නේ මේද සුදුනාද? ක්‍රමානුකූල වේග හැම වෙනව නේද? එහෙනම් මේ හැම එකක්ම මේ ලෝකේ ක්‍රියාවලියක් නේද තියෙන්නේ? හැබැයි හිත ඒක පිළිගන්න ලෑසිද නැත්නම් ඒක හිත වෙනස් කරන්න ලෑසිද? ඒ ක්‍රියාවලිය හිත පිළිගන්න ලෑසි නෑ නේද? හෙවත් මේ ලෝකේ අනිත්‍යයි කියලා හිත පිළිගන්න ලෑසි නෑ නේද? ඒකනේ පුතේ දරුවා සම්බන්ධයෙන් හිතේ මොකද? හිතේ දෙයක් හිතාගත්තට පස්සේ ඒක ලෝකෙන් හොයන එක තමයි ඒක ලෝකෙන් හොයන්න තමයි S2 පාවිච්චි කරේ. මිසක් S2 පාවිච්චි කරේ තියෙන එක ගන්න නෙමෙයි. හිතාගද්දී හොයන්නේ කන් දෙක පාවිච්චි කරන්නේ නාසයේ දිවකයෙන් පාවිච්චි කරන්නේ තියෙන දේවල් වෙනුවෙන් නෙමෙයි හිතාගත්ත ටිකක් වෙනුවෙන් යමක් හිතාගෙන මුළු ලෝකෙ පෙරල හොයනවා පිටුතුනේ ඒකේ මිනිස් මෙච්චර දුක් දී ගන්නේ තමන්ට ලෝකයා ජීවත් වෙනකල මොකද කරන්නේ වැඩිපුරම තමන්ට දුක් දී තමන්ටම තමන් ගහගන්න එක් කරන්නේ තමන්ටම තමන් තලාගන්න එක් කරන්නේ හිතේ එකක් හොයා හිතාගෙන ඒක ලෝකේ හොයනවා. හැබැයි හොයන කිසි තැනක හම්බෙන්නේ නැහැ. මොකද හිතේ තියෙන වෙනම එකක්. හිතේ ආදරයක් හිතාගෙන හිත ආදරේ වෙන්න මෙහෙම කියලා හිතාගෙන හෙවත් ඒක බැඳිලා ඒ ස්වභාවයකට ඒක එළියෙන් හොයනවා. දැන් නෝණගෙන් බලාපොරොත්තු වෙන්නේ නෝණගේ තියෙන ආදරයද නැත්නම් තමන් හිතේ තියෙන ආදරයද? නම් දරුවගෙන් බලාපොරොත්තු වෙන දරුවා තියන ආදරේ තමයි හිතේ තියන ආදරේ හොයන්නේ. හෙවත් ඔය හිතට ආදරේ කියලා හිතුණ හෙවත් හැඟුණ නේදුනේ. ඒ හැඟුණ දෙයට බැඳිලා බැඳුණ දෙයනේ දෙලිය හොයන්නේ. හෙවත් මේ හිතේ තියෙන එක හැම වෙලාවෙම එලියෙන් හොයලා මේකට දාගන්නද මේ හැම වෙලාවෙම හදන්නේ? සමපාත කරගන්නද හැම වෙලාවෙම හදන්නේ? නමුත් කොයි වෙලාවකද දාගන්න පුළුවන් වුණාද? දාගත්තක් රයිස් එක ගියනලා දිවේ හැබැයි. දැන් හිතට දාගන්න පුළුවන් වුණාද? අර ගෙදි හිතට උනේ හැඟුණා හෙවත් හිතුණා විතරයි නේද? එතනින් එහා දෙයක් හිතරුණාද? හිතට ඒක ලැබුණ නැති නිසා කයට ඒක ලැබුණට නැවත හිතේක හොයන්නේ නැද්ද? අර ලැබුණ එකත් එක්ක යමක් හිතුණා නම් ඒ හිතුණ එකත් එක්ක හිතේ තියෙන පඬු ස්වභාවය වැඩි වෙලා නැවත මේක වැඩි වැඩියෙන් හොයපෙකද කරේ නැත්නම් නැවතුණ එකද කරේ? එකම දෙයක් වැඩිපුර කරොත්ද ඒකෙන් ගැලවෙන්නේ ලේසි. එකම දෙයක් අඩුවෙන් කරොත් ගැලවෙන්නේ ලැබෙන්නේ ලේසි. අපි කියන්නේ ඵල පුරුද්ද කියලා. ඵලය නේද පුරුදු කරේ හැම වෙලාවෙම. දැක්කද හේතුව කොයි හරි තැනක. අපි කියන්නේ එයාට හොඳ ඵල පුරුද්දක් තියෙනවා උයන්න. ඒ කියන්නේ ඵලයම වෙන් කර කර වෙන් කර කර ඇත්ත කී ගත්ත කෙනා නේද ඵල පුරුද්ද කියලා කියන්නේ. ඵලය පුරුදු කරපු කෙනා. නිත්‍යයි සුඛයි අත්තයි සුභයි ශෝක් කියලා ගත්ත ඵලය පුරුදු කරපු කෙනා. හොඳ ඵල පුරුද්දක් තියෙන මේ සම්බන්ධව. එච්චර පුරුදු කරලා අනිත්‍යයි කියලාද? එච්චර පුරුදු කරලා නිත්‍යයි කියලා නේද? ඉතින් ඒක රැකියාවක් දෙන්නේ. අනිත්‍යයි කියලා කියොත් එහෙම රැකියාවක් දෙනවද? හොඳ ඵල පුරුදු එක්ස්පීරියන්ස් අහ නේද? ඔබේ ඵල පුරුදු අවුරුදු කීයද? එක්ස්පීරියන්ස් අවුරුදු කීයද? අවුරුදු 5ක් එක්ස්පීරියන්ස් තියෙනවා. ආ එහෙනම් ඔබට මේ රැකියාව හම්බෙනවා. ඔබ කොච්චරක් මේ ලෝකේ ඇත්ත කරලා පිළි අරන් ඉන්නවද? එච්චරට ඔබට මේක තනක් තියෙනවා. කොහොමද වැඩේ? මේ ලෝකේ බොරුව බොරු නෑ කියලා ප්‍රත්‍යක්ෂ කර කර කියන්න උත්සාහ කර කියන කෙනෙක් අවුරුදු 20ක් උත්සාහ කරා නම් අවුරුදු 100 අවුරුදු 20ක ඵල පුරුද්ද ඔබට තාම මේ රැකියාව. කොහොමද? එයා එහෙනම් ගිහින් අනිච්ච කියයිද? එහෙනම් ඔබේ බොස් කවදත් උඩ අනිච්ච කියන්නේ නෑ. ඇයි? ඊට වැඩිය ඵල පුරුද්ද එයාට තියෙනවා. පියුදිනේ හැම වෙලාවෙම මේ හිත කරන්නේ යමක් වෙන් කරගත්තට පස්සේ ඒ වෙන් කරගත් දෙලියෙන් හොයන එක නේද? හැම වෙලාවෙම ඕකනේ හිතේ ක්‍රියාවලිය. නිකන් ඉන්න ගමන් ඇවිත් එහෙම බැලෙන්නේ අපි බලන්නේ නිකන් ඔහේ ඉන්න ගමන් බලනවා ඒ වටේ බලනවා. ලැබෙන මොකද ලුන් ලැබුණ උත් හොයනවා. මොනවද හොයන්නේ? ඔය යන ගමන් දකින්න හොඳ රූපයක්. සමහරට මෙහෙම බලද්දි ඔක්කොම පේන්නේ නැහැ. දැන් ඔබට මෙහෙ බලද්දි ඔක්කොම එකපාර පේනවාද? දැන් පේනවා ඇති. දැන් මෙච්චරට පේනවද වඩාපත් දැන් පේනවා ඇති. හැබැයි මෙච්චරත් මේ තිබ්බා. ඒ ફોકસ උනාට පස්සේ යමකට ඒක තමයි වෙන් වෙවි පේන්නේ. හිත යමකට අල්ලා ගත්තනම් බිඳුනේ ඒකම තමයි හොයන්නේ. වෙන් කර කර යන්නේ. හැබැයි කිසිම දවසක ඔක වෙන් කරගන්න බැරි බව හිත දන්නේ නැති නිසා ඒකට උත්සාහවත් කරලා නැහැ. ඒවා කියන තමයි ඔකට බුදුරු පහළ වෙන්නේ. මේ ලෝකේ අනිත්‍යයි කියන වචනය කියන තමයි ඔකට බුදු කෙනෙක් පහළ වෙන්නේ. අනිත්‍යයි කියලා කියන්නේ ඇයි ඒ? මේක හේතුන් ටිකක් එකතු වෙලා ගැළපිලා බැඳිලා විද්‍යාමාන සභාවක් තියෙනවා මිසක් මේ තියෙන දෙයක් නෙමෙයි. දරුවෙක් කියලා දෙයක් තියෙනව නෙමෙයි. මම කියලා කෙනෙක් මේ ඉන්නව නෙමෙයි. අම්මෙත් තාත්ත කියලා මේ තියෙනව නෙමෙයි. මේ හැම දෙයක් විද්‍යාමාන දේවල්. හේතු කෝටි ගාණක් එකට ගැළපිලා බැඳිලා විද්‍යාමාන ස්වභාවයක් මේ තියෙන්නේ. මේ එක එක ස්වභාවල් තියෙන්නේ. එක එක ස්වභාවයක් තියෙන්නේ. දරුවා පොඩි කාලේ එක ස්වභාවයක්, ලොකුයි තව ස්වභාවයක්. හැබැයි දරුවා කෙනෙක් නසුන්නේ නැහැ නේද තමන් හිතේ තිබ්බ. ඒ ආදරේ එන්නෙන් ඒ ආදරේ කෙනෙක් බැඳි ගියා මිසක්, ඒකත් එක තරවෙයි ගියා මිසක්, අන්තිම මරණ මොහොතෙත් අතහැරගන්න බැරි තරමටම වෙන් කරගත්ත මිසක්. තේරලා තිබ්බද මොකද්ද ඒ උනේවත් කියලා අඩු ගන්න. පින්වතුනි, මේ ලෝකේ දේවල් වෙන් කරන්න බෑ. වෙන් කරන්න බැරි මේ හැමදේම අනිච්චයි. මේ දේවල් හේතුන් නිසා ගැළපිලා බැඳිලා මේ විද්‍යාමාන ගමන් තියෙන්නේ. මේ මොහොතක් ගානේ මේ විද්‍යාමාන ස්වභාවයෙන් තියෙන්නේ. ඒ වගේම තමයි මේ හේතු ටිකේ සම උත්පාදයක් තියෙන එක හේතුවක් හරි පොඩ්ඩක් අයින් කරොත් ඒක අන්‍ය සබහට ඒ මොහොතෙන්පත් වෙනවා. දැන් තේ හදනවා සීනි වතුර ඇදලා. හැදෙනවත් තේ දැන්. දැන් මොකද දෙන්නේ? දැන් වෙනම දෙයක්. ඕකට දානවා තේ කොළ ටික. දැන් හැදෙන්නේ මොකද්ද? එහෙනම් තේ හදන්න නම් ඔය තුනම තියෙන්න ඕනේ නේද? නැත්නම් තේ වෙනවද ඒක? ඈ? නෑ. පියුදුනි හැම වෙලාවෙම ගැළපි බැඳි තියෙන ස්වභාවයක් තියෙනවා මිසක් ෆික්ස් ස්වභාවයක් මේ කොහෙවත් නැහැ. මේ හැම එකම හේතුඵලයි. හේතු නිසා ගැළපිලා විද්‍යාමයි. නමුත් මේ හිත බැඳෙන්නේ ඒ ඵලයට මිසක් කවදාවත් හේතු දකින්නේ නැහැ. හේතු දකින්න අදහසක්වත් නැහැ. පියුදුනි, නමුත් ඒ හැම දෙයක්ම කොච්චර අපි බැඳුණත් ඒ කිසිම දෙයක් ඒ හේතු වලින් වෙන් කරන්නත් බෑ. හේතුවල තියෙන දේවලුත් නෙමේ, හේතුලින් වෙන් කරන්න පුළුවන් දේවලුත් නෙමේ. හේතුල තියෙන දේවලුත් නොවන නිසා, හේතුලින් වෙන් කරන්නත් බැරි නිසා, ඒක හිත වෙන් කරගන්න හැදුවට කවදත් වෙන් කරගන්න පුළුවන්ද? බෑ. හැබැයි ඒ බව නොදන්න නිසා හිත නවත්තනවද? නෑ. පිංගුතුනි, මේ ලෝකේ හේතුන් නිසා බැඳුන හැම දෙයක්ම අනිත්‍යයි. මේක කය වෙන ධර්මතාන් යුක්තයි. විසිරෙමින් තියෙන්නේ හේතු නිසා ගැළපි ගැළපි බැඳලා අන්නේ ස්වභාවයට. තේ කොළ කියන එක විසිරලා තමා වතුරත් එක්ක මික්ස් වෙලා තමා තේ කියන ස්වභාවයට පත් උනේ. නැත්තම් තේ කොළ දැන් එහෙමම තියනවද? සීන් ටික එහෙමම තියනවා. තේ කොළ ටිකයි සීන් ටිකයි වතුර ටිකයි අන්නේ ස්වභාවයකට පත් වෙලා තමා තේ කියන එක නිර්මාණය උනේ. ඒක ෆික්ස් ස්වභාවයෙන් තිබ්බනම් තේ කියන එක නිර්මාණය වෙනවද? එහෙනම් මේ හැම දෙයක්ම මෙහෙම නේද මේ බිහිවෙන් ලෝකෙට? එහෙනම් මේ ලෝකෙම ක්‍රියාවලිය තියෙන අනිච්ච නිසා මිසක් නිච්ච හින්දද? මේ මුළු ලෝකෙම ක්‍රියාත්මක වෙන අනිච්ච ස්වභාවයක් තියෙන නිසා මිසක් නිච්ච හින්ද නෙමෙයි. නිච්ච හින්ද නම් මෙහෙම ලෝකයක් පවතිනවත් හේතු නැහැ. ඇයි එහෙම කිව්වේ? අපි උපදිනවාද අපි කියලා මේ දැන්ට තේරෙන ගමක මේ මස්ලේකයක් උපදීද හිනිච්චන ලෝකේ? එහෙනම් හිතන්නකෝ, ඔබ මව් කුසල මාස දෙකෙන් ලෝකෙ ෆික්ස් වුණා. දැන් එච්චරයි නේද? ඔක්කොම ෆ්‍රීස්. ආයෙත් හැම මුකුත් වෙනසක් වෙන්නේ නැහැ. ෆ්‍රීස් කියලා කියන්නේ නැද්ද ඒක වෙනස් වෙනවනේ? පිංගුතුනි, මේ ලෝකේ මේ ක්‍රියාවලියක තියෙන නිසා, මේ අනිච්ච කියන ප්‍රොසෙස් එකේ තියෙන නිසා තමයි අපි මේ ජීවත් වෙන්නේ. මිසක් මේක නිච්චින්ද නෙමෙයි. නමුත් හිතේ ස්වභාවය, හිතට ඕනේ මොකද්ද මේක? ෆික්ස් කරලා අල්ලලා තියාගන්න. ඒ නිසා හිතට ඕන විදිහ වෙනස් වෙනකොට කැමති හැම වෙලාවෙම. හැම වෙලාවෙම අභිසංකාර කරන්නේ හිත ක්‍රියාත්මක වෙන්නේ. සිතින්, කයින්, වචනෙන් ක්‍රියාත්මක වෙන්නේ මොකක් නවත්ත ගන්නද? මේ අනිච්ච ස්වභාවය නවත්තන්න ට්‍රයි කරන හැම වෙලාවෙම. හෙවත් මේ ක්‍රියාවලිය නවත්තන්න ට්‍රයි කරන්නේ. මිසක් ඒ ක්‍රියාවලිය ඒ යන්නේ කවුද කරන්න ට්‍රයි කරන්නේ? දරුවා කියන දේ තේරුම් ගන්න ට්‍රයි කරන්නේ. එහෙම නැත්තම් දරුව කෙනෙක් වෙනස් නොවී තියාගන්න ට්‍රයි කරන්නේ. වෙනස් නොවී තියාගන්න. හැබැයි ඒක කරන්න පුළුවන් දෙයක්ද? ඇයි වෙනස් කරන්න, ඇයි එහෙම කරන්න බැරි? දරුවා කියන්නේ හේතු කීයක එකතුවද පින්වතුනේ? මූලික කිහොටස් හතරයි. පඨවි, ආපෝ, තේජෝ, වායු. ඒකකට ආහාර වැට ඔක්කොම එකතුලනේ තියෙන්නේ. ඒක ක්‍රියා මොහොතක් මොහොතක් ගානේ, හිතක් හිතක් ගානේ ක්‍රියාවලියක තියෙන්නේ. හැබැයි හිත යම් ස්වභාවයකට බැඳුනට පස්සේ ඔය ඒ බැඳුන ස්වභාවය වෙනස් වෙනවට හිත කැමතිද? කැමති නෑ. අතහරින දෙනවද? අතහරින දෙන්නේ නෑ. අතහරින දෙන්නේ නැත්තේ හිතේ තියෙනවා, හිතට හිතෙනවා, හිතට හැඟෙනවා. මම බලාපොරොත්තු වෙන දේ මේක නෙමේ. මට ඕනේ මේක නෙමේ. හිත හැම වෙලාවෙම ඕන දේ ඉල්ලන නිසා වෙන දේ බාරගන්න ලෑස්ති නෑ. ඇයි වෙන දේ බාරගන්න ලෑස්ති නැත්තේ? හිතට ඕනකමක් තියෙනවා, හිතට ඕන විදිහක් තියෙනවා, හිත හදාගත්ත විදිහක් තියෙනවා. ඒ විදිහ කවදවත් මේ ලෝකේ තියෙන විදිහක්ද නෑ. ලෝකේ නැතිම විදිහක් හිතේ හදාගෙන ලෝකෙ පුරා ගිහිල්ලා, රටවල් ගානේ ගිහිල්ලා, රැකියා ගානේ ගිහිල්ලා, විවිධ දේවල් කරලා ඒ විදි හොයනවා. කවදාවත් හම්බෙද පිංගතුනි? රයිස් කීයක් කෑවද හිතට ලැබෙන්නේ? දිවට ලැබෙනවා, කයට ලැබෙනවා, ඒකත් එක්ක ෆ්‍රී ලෙඩ ටිකත් ඔක්කොම හම්බෙනවා. හැබැයි හිතට මොනවද හම්බුනේ? පවු නැද්ද පිංගතුනි? රයිස් කොච්චරක් කෑවොත් ඇති වෙයිද? ගෙදර කමටහන් නම් කොච්චර දිනව නැද්ද පිංගතුනි? රයිස් එක වගේ නේ ගෙදර ආපු නෝනත්. මේ නෝන රයිස් එකක්ද? ඒ දිනම් බතක්වත් උයාගන්න බෑ තමයි අපි හඳුන. දැන් නම් උයනවා. ඒක නෙමෙයි මේ කිව්වේ. ඔය එක්කවගෙන ආද ඉන්නේ. ගෙදර ගිහින් පොඩ්ඩක් බලන්නකෝ මේ එක්කවගෙන ආද මේ ඉන්නේ කියලා. මහත්යදි දිහා බලන්නකෝ එක්කවගෙන ආද ඉන්නේ කියලා. දැන් අර වෙඩින් ෆොටෝයක් ගහගන්න බිත්තියේ. ඒක නේද ඔය ඉන්නේ. තුන් කොච්චර වෙනස් වීම තුල තියෙන්නේ. ඕක තේරුම් ගන්න බැරි එකක් තවන කෙනෙක් හොයනවා නේද ඊට පස්සේ. හිතේ හදාගත්තනම් දෙයක් නවතීද? හැම තැනකින්ම නිවනට ඇතුල් වෙන්න පුළුවන්. ඔය හැම දෙයක්ම විද්‍යාමන ස්වභාවය, විද්‍යාමන ස්වභාවය, හැමදේම අනිච්ච ස්වභාවයක්. ඔය තියෙනව නෙමේ. ඔවා වෙන් කරන්න බෑ. පුළුවන් නම් වෙන් කරගන්න බණක අවුරුදු පහ කලින් බැඳ කහද බැඳ නෝනාවයි මහත්යවයි. පුළුවන් ද වෙන් කරගන්න? දැන් එයා දින්න හිතේ. දැන් ඉන්නේ වෙන කෙනෙක් නේද? හැබැයි එයාට දැන් කැමති. දැන් හොයන්නේ කොයි කෙනාද? පිංගුතුනි, මේ ලෝකේ මිනිස්සු ලැබෙන දේවල් වලින් හෙවත් විපාක වලින් තෘප්තිමත් වෙන්න ලෑස්ති නැහැ. විපාකත් එක්ක හිටගන්න ලෑස්ති නැහැ. ගෙදර ගිහින් හැරිලා බැලුවොත්, පාරට බැස්සොත් හැමතැනම තියෙන කමටහන තමයි නිවන්ට ඇතුළු වෙන තැන් තමයි හැමතැනම තියෙන්නේ. හැබැයි අපික දකින්න දක්ෂ නැහැ. ඒක කමටහන කරගන්න දක්ෂ නැහැ. ඒ නිසා කමටහන් ඉල්ලනවා. නිවන් දකින්න කමටහනක් ඉල්ලනවා. කමටහන් අනන්තවත් කමටහන් හැම තැනකම නිවනට ඇතුළු වෙන්න පුළුවන්. හැම තැනක්ම නිවනේ ద్వාරයක්. හැම රූපයක්ම, හැම ශබ්දයක්ම, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්, ඔය හැම එකක්ම නිවනේ ద్వාරයක්. නිවනට ඇතුළු වෙන්න පුළුවන් තැනක්. එහෙම කට්ටි ඇවිල්ලා එහෙම ඇවිල්ලා කියනවා, අපට කමටහනක් දෙන්නක අපේ නිවන් දකින්න. පින්වතුනි, මේ ලෝකේ හැම දෙයක්ම මේ ගැළපිල බැඳිලා විද්‍යාමන සබයන් තියෙනවා මිසක් මේක තියෙන දේවල් නෙමෙයි. මේ හැම දෙයක්ම හේතු නිසා තියෙන. ඒ හේතු නිසා, ඒ හේතු තියෙනකල් ඒ මොහොත විද්‍යාමන්නවා. මේකට ගිනිගුර ලඟකොත් එක මේක වෙනස බහටපත් වෙනවා. එහෙනම් මේ විදිහට මේ හේතු ටිකට වෙන බාහිරින් තව හේතුවක් එතුනොත් එහෙනම් මේක මේ විදිහට මොහොතක් හරි තියන්න පුළුවන්ද? බෑ. එහෙනම් දරුවා කියන කෙනා වැටිලා තුවාල වෙද්දි, දරුවා කියන කෙනාට වෙන කෙනෙක් කවුරු හරි බණිද්දි දැන් දරන්න පුළුවන්ද? දැන් ওই හේතු වෙනස් නොවී තියාගන්න පුළුවන්ද? හැබැයි හිතේ කැමැත්ත මොකද්ද? දරුවට බයින්න බෑ, ගහන්න බෑ, වැඩක් වෙන්න බෑ. හැබැයි වෙන්නේ මේ ටික නේද දරුවට? දැන් ෆික්ස් කියලා තියාගත්ත හැකිද? වෙන් කරගත්ත දේ කවදාවත් තියාගන්න පුළුවන්ද පින්වතුනි එළියේ? එහෙනම් වෙන් වෙලාම නෑ නේද? මේ ලෝකේ දේවල් වෙන් කරන්න බෑ පින්වතුනි. අනිච්චයි. අනිච්චං කයට්ටේන. කයකින් අර්ථයෙන් යුක්තයි. මේක විසිරණ ගමන් තියෙන්නේ. මොහොතක් මොහොතක් ගානේ අන්න සබඩපත් වෙමින් තියෙන කවදවත් ඒ හේතු. ඒ හේතු ගැළපිලා බැඳිලා ඉවරලා විද්‍යාමන්න දෙ කවදත් ඒ හේතු වලින් අයින් කරන්න බෑ. ඒ හේතුල් නැහැ මේක. නචසෝ නචාඤ්ඤෝ. එයත් නෙමේ, වෙනෙහෙකුත් නෙමේ. එහෙනම් මොකද්ද? නචසෝ නචාඤ්ඤෝ බුදුහන් දේශනා කරනවා. ඒකත් නෙමේ, වෙනෙහෙකුත් නෙමේ. විද්‍යාමන ස්වභාවයක්. ඒක හේතුවල තිබ්බෙහෙකුත් නෙමේ. හැබැයි නැතිහෙකුත්ම නෙමේ. මොකද පිටින් දැම්මෙත් නෑ. එක හේතුවක නෙමේ. හේතු ගැලපුණා පස්සේ ඔක්කොම එකතු වෙලා හැදුන වෙනම ස්වභාවයක්. ඒක වෙන් කරන්න බෑ. මේ ලෝකෙ දේවල් වෙන් කරන්න බෑ. දරුවෙක් තියා අඩුම ගන්න තමන්ගේ රෝම කූපයක්වත් වෙන් කරන්න බෑ පින්තුනි. ඔවා හේතුන්ගේ ඵල. ඵලේ නෙමේ දකින්න හේතුව. ඔය හේතුව තියෙන්නේ මස් ගොඩේ නෙමේ, ඔක තියෙන්නේ හිතේ. හිත පැත්තට හැරිලා හැම වෙලම බන සත්‍ය දකින්න හිතේ තියෙන සත්‍ය. හැබැයි අවිද්‍යාව කියන අසත්‍ය නිසා ඒක වැහිලා තියෙන්නේ. ඒකට වැහෙන ප්‍රධාන හේතුවක් තමයි පිඟුතුනි. ප්‍රධාන හේතුව තමයි මම මුලින්ම කිව්වේ. වැරදි හැවෙන මානසිකත්වය, වැරදි වරදින මානසිකත්වය හිතට. තියෙන දේත් එක්ක හිත ගන්න හේවත් සෑහීමකට පත්වෙන බැරි මානසික මට්ටම. ඒ කියන්නේ තමන් මේ දහම ඇප්ලයි නොකරන ස්වභාවය, ඇප්ලයි නොකරන ගතිය. ඇප්ලයි නොකරන ගතිය කොයි තාක්ද ඒ තාක් ගති වෙනස් වෙලා නැහැ. ඇප්ලයි කරන්න දහම තමන් ඉදිරියට ගලපන්න පටන් ගන්න කොයිතා ප්‍රමාණයකට එච්චර ප්‍රමාණ මේක නිදහස් වෙන පටන් ගන්නවා. එච්චර ප්‍රමාණ ගති වලින් නිදහස් වෙන පටන් ගන්නවා. ගති වෙනස් වෙන පටන් ගන්නවා. ගති සුද්ධ වෙන්න පටන් ගන්නවා. ගහේ තුනයි තියෙන්නේ, රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය. ඕන් ඔය ගති වලින් තමයි වෙන් වෙලා හැංගෙන්නේ කෙලස්. නමුත් ඒ වෙන් වෙලා හැංගෙනවා මිසක් වෙන් වෙලා තියනවද නෑ. ඒකයි කිව්වේ ලස්සනයි කියලා හිතුණා. ලස්සනයි කියලා තිබ්බ නෙමෙයිනේ, ලස්සනයි කියලා හිතුණා. කැතයි කියලා හිතුණා. කැමතියි කියලා හිතුණා. ආදරේ කියලා හිතුණා. රසයි කියලා හිතුණා. ඔය ඔක්කොම තියෙන හිතුණ දේවල් නේද? හෙවත් හැඟුණ දේවල් නේද? හෙවත් තිබ්බ දේවල්ද ඔය? ලැබුණ දේවල්ද? ලැබුණ දිවට අර මං කිව්වේ ඕකත් එක්ක ගලපලා බලන්න ඕන දෙයක්. දැන් තේකක් බොන්න ඕනේ. කාටද? කයට තිබහයි. දැන් වෙන් වෙලා හැංගෙන හැම තැනකම මම ඉන්නවා හැබැයි ඉතින්. දැන් මට තේකක් බොන්න නේද? ඇයි ඒ? තේකක් වෙන් කරගත කවුද ඉන්නේ දැන් මේ? මම. දැන් තේ බොද්දි මම, දැන් මම තේ බොද්දි තේ හම්බෙන්නේ මටද මගේ කයටද? කයට. මට මොකද්ද වෙන්නේ? මට මොකක් කර වෙන්න මම හිටියද? පිංගතුනි හිතට හැඟුණ නේද? කොහොමද හිතන්නේ? මම තේ බොනවා. ඒ තේකේ තිබ්බ එකක්ද හැඟුණේ? මමත් හිටියත් තේකේ. එහෙම නැත්නම් තේකේ නැතිම එකක් වෙන් වෙලා හැඟුණාද? මම හිටියත් තේකේ. දැන් තේක දිවේ තියෙද්දී මොකද හිතෙන්නේ? මම තේ බොනවා. දාගත්ත හරිය. දැන් හරි. ඇත්තටම හිතට හිතුණා, කයට ලැබුණා. හිතට හිතුණා, කයට ලැබුණා. හැබැයි හිතට ලැබුණ බව නොදන්නා නිසා හිත හොයන එක නවත්තන්නේත් නැහැ. සෑහීමකටපත් වෙන්නේත් නැහැ. හේතුව හිතට අඩුම ගානේ පින්වතුනි රස්නේ ටිකක්වත් ලැබුණ නැහනේ. රස්නේ කියලත් හිතුණා. රස්නේ කියලත් හැඟුණා. ඒක හිතර හම්බුණාද? ඔක්කොම හැඟීම් ටිකක් විතරයි. ඔක්කොම ජීවිතේ හැඟුණ හේවත් හිතුණ දේවල් ටිකක් නේද බිනු තියෙන්නේ? ඔය ටික හිතව ගන්න දොච්චර දුක් විඳින්නේ? විවාහ වෙන්නේ අයියේ? දෙන්නෙක් එක් කරන දෙන්නෙක් වෙන් වෙනවද? අපි දෙන්න එක් වෙනවා කියලා උන් දෙන්නෝ කියා කරන්නේ මුළු ලෝකෙම වෙන් වෙනවා. දැන් එදයින් පස්සේ එක් වෙලාද පේන්නේ වෙන් වෙලාද පේන්නේ? වෙන් වෙලා. එහෙනම් විවාහය කියන්නේ එක් කිරීමක්ද වෙන් කිරීමක්ද? වෙන් කිරීමක්. හැබැයි හිතන් ඉන්නේ එක් වෙනවා කියලා. අපි දෙන්න එක් වෙනවා. කවදාවත් එහෙම වෙලා තියෙනවද? ඒක තේරුම් ගන්න බැරිලා තියෙනවා. පින්දුරින් වෙන් වෙලා තියෙන්නේ. එදයින් පස්සේ මුල් ලෝකෙට මේ දෙන්න වෙන් වෙලා නේද හැංගෙන්නේ? දැන් දැන් එක්කෙනෙක් දින්නේ, දැන් දෙන්නේ දින්නේ. දැන් දෙන්නේ දැන් ඉන්නේ. දැන් විවාහක ජෝඩුව. දැන් වෙන් වුණා නේ ටක් ගාලා. ඒ දිනට දැන් ලෝකෙ වෙන් වුණ නැද්ද? වෙන් වුණා. එහෙනම් මේ ලෝකේ හැම දෙයක්ම අවිද්‍යාසක හිතේ තියෙන මොකද්ද? වෙන්වීම විතරයි. වෙන් කර ගැනීම විතරමයි. හැබැයි මේ හැම වෙන් කර ගැනීමක්ම, හැම වෙන් කර ගන්න හදන විදිහක්ම, ඒ ආන්ගේ වෙන් කරන හදන උත්සාහයක්ම, වෙන් කර ගන්න යම් විදිහක් තියෙනවා නම්, වෙන් කර ගන්න යම් උත්සාහයක් දරනවා නම්, වෙන් කර ගන්න යම් ක්‍රියාවලියක් කරනවා නම්, වෙන් කර ගත්ත කියලා හිතන් ඉන්නවා නම්, ඔයකක්වත් වෙන් වුණ දේවල්ද නෑ. වෙන් කරන්න බෑ. එකම එක දෙයක් තියෙනවා. ඒ තමයි එකක් තියෙනවනේ, මේකත් හිතෙනවා. වෙන් වුණා කියලා හිතෙනවා. හෙවත් හිතට හැංගිනවා. හැංගුණ දේවල් ටික විතරයි තියෙන්නේ. තියෙනව නෙමෙයිත්. තේරෙන්නේ නැහැ දැන් තා කියන්න බෑ නේ මේක. වෙන් වෙවි හැංගිනවා. යම් දවසක 100%ක් වෙන් කරන්න බැරි බව ප්‍රත්‍යක්ෂයි නම් එදාට පින්දුනේ ඔබට පොළු පාරක් ගැහුවත් කයට වේදනාවක් හටගනි මම මරණවෝ කියලා බය හිතෙන්නේ නැහැ. පුදුම වෙන් වෙලා මමත් වෙන් වෙලානේ. මම මගේ පිරිස කොච්චරක් වෙන් වෙච්ච දේවල්ද පින්දුනේ? කොච්චරක් ಜಾතිද? ඔය ඔක්කොම ಜಾති නේද? ඔය ಜಾතිලි මොකද්ද උනේ? එක්ක සැපයි හිතුණා නැත්නම් දුකයි නැත්නම් උපේ ඔච්චරයි තිබ්බේ. හෙවත් ওই ටිකනේ හම්බුනේ. හෙවත් හිතට හැඟුනේ. එතනින් එහා දෙයක් ලැබුණාද? එතනින් එහා දෙයක් හම්බුණාද? නෑ. හැඟීමක් ගන්න ඔච්චර විඳින දුකක්. හැඟීමක් හිතට හිටවා ගන්න මෙච්චර විඳින දුකක්. හැඟින දෙක හංගවා ගන්න හිතට හංගවා ගන්න. ඇයි වෙඩින් එකක් ගන්න? හංගවා ගන්න. ඉතින් හීනනුත් කසාද බැන්දනේ. බැන්දේ නෑ වගේ දේවලාවට. හොඳට බැන්දේ. හැඟුන් නැද්ද? හීනෙන්? හීන දැකලම නැද්ද? එතකොට වෙන් වෙලා නෙමෙයිද හැඟෙන්නේ? වෙන් වෙලා. හැබැයි හීන තිබ්බද එළි තිබ්බද? නෑ. හැබැයි හීනේ බොරු නාද? ඒ වෙලාවට. නෑ. ඒකට ඇත්ත. හීන ජීවත් වුණා. වෙන් වෙලා හිටියා. වෙන් උන් නැත්තන් නිකන් මන් නෑ වගේ නේද නිකන්? ඔයිද හොඳට බලාගත්තා. හිතන්නකෝ. කට්ටියක් එක්ක ඉන්නවා. දැන් මම පොඩ්ඩක් වෙන් කරගන්න. පොඩි විහිළුවක් එහෙම කරන්න ඉඳලා හිටලා. මේ මවත් ඉන්නා මේ මම්මා. ඒකයි ඒ කරන්නේ. අවධානය ගන්න. කැපිලා වෙන් වෙලා වෙන් කරගෙන ඉන්න බව හංගව ගන්න. කටි ඔක්කොම කතා අපි කියන්නේ මට එහෙ යන්න බෑ අප්පා. හරි බෝරින්. කවුරුත් මං අඳුන කවුරුත් නෑ. ඇයි ඒ? මට නිකන් ලොකුවට වෙන් වෙලා මාව හංගවන්න කවුරුත් ඒ හරිය නෑ. ඒකයි බෝරින්. ඇයි බෝරින්? වෙන් කරගන්න හරි අමාරු දෙන කිලා කවුරුත් ගණන් ගන්නෑ. මට ලෝකෙ ලොකුවට වෙන් වෙලා පේනවා. හැබැයි මාව වෙන් කරගන්න කවුරුත් නෑ. හරි දුකයි දැන්. කඳුළු වඩු නැතුව විඳිනවා තාම ඔබට සතුටුයි දැන් කියලා හැවනේ අර සින්දුවක. පිළි කොච්චර අඬනවද හිත වෙන් කරගන්න. සැප ඉල්ලලා අඬනවා. අඬනවා. කඳුළු බොනවා. මොකටද? වෙන් කරගන්න. හෙවත් සතුටින් ඉන්න. සතුටු වෙන්න. පුළුවන් වුණාද? තේ එක දිවට හම්බුණා. රයිස් එක දිවට හම්බුණා. හිතට හැඟුණා. හෙවත් හිතට හිතුණා. රයිස් එක බත්වල තිබ්බෙත් නෑ. තේ එක තේ කුඩුවල තිබ්බෙත් නෑ. ඒක ගැළපිලා බැඳුණා. ගැළපිලා බැඳුන දේවල් තියෙනවනේ මේ. ඒ මොහොතට විද්‍යාමානව. මොහොතක් මොහොතක් ගානේ විද්‍යාමානව. සීනි වැඩුණොත් එක පැණි එකක් බවටපත් වෙනවා. තේ කොළ නැතුණොත් එක පැණිවතු එකක් බවටපත් වෙනවා. තේ කොළ වැඩි කරොත් එහෙම අරිෂ්ඨයක් බවටපත් වෙනවා. තිත්තම තිත්ත. මොහොතක් මොහොතක් ගන්න වෙන බලපෑම් බල ඒ මොහොතට තියෙන ඒ මොහොතේ හේතු ගැළපිලා විද්‍යාමාන ස්වභාවයක් ඉවත් ඒ මොහොතේ බලපෑමකට අහු වෙලා තියෙන ස්වභාවයක් විතරයි ඔය තියෙන්නේ. මිසක් තියනවා කියලා හැංගෙන්නේ. මිසක් තියනවා නෙමේ. කුස්සියට ගිහින් නිවන් දකින්න බැයිද පින්වතුනි? ඒකයි සමහර ඉස්සර සමහර අම්මලා මැල්ලුන් ටික කපලා මැල්ලුන් ටික රොස් වෙද්දි අනාගාමී. කොල ටික කඩන්න යනවා දහම් මනසිකාරයෙන්. කර කොල ටික කඩන් ඇවිල්ලා කර කොල ටික කපල ඉවරලා මැල්ලුම රොස් වෙල ඉවරෙද්දි කියනවා මැල්ලුම රොස් වුණා වගේ. මැල්ලුම රොස් දර යන දුම වගේ. මගේ හිතේ තියෙන අවිද්‍යාව තුෂ්ණා ෂේ වුණා කියලා සීහනාද කරනවා. මැල්ලුමෙන් නිවන් දැක්ක හැකි පින්වතුනි. ඉස්සර ඒකයි ගුරු සාමිනවාසිකේ කොස්කොලෙන් දෙල්කොල නිවන් දකින්න පුළුවන් කියලා. අදනේ තේරෙන පොඩ්ඩක් හරි ඒවා. දැන් ටිකක් තේරෙන ගැති වැඩි නේද ඒවා? අහලා තියවනම් පරණ බන්. හැම තැනක්ම නිවන්ට ඇතුළෙන මගක් මිසක් අලුතෙන් කමටහන් නෙමෙයි. ඔය ඔක්කොම කමටහන් තමයි. ඔය හැම එකක්ම කර්මයන් අස්ථානගත කරන දේවල් තමයි. නිදහස් වෙන තැන් තමා. නිදහස් වෙන හැවත් නිවන්ට යන ద్వාර තමා. ඒකයි හැමදේම දිවට හම්බුණා කයටත් හම්බුණා පහසක් හරි මොකක් හරි එකක් ස්පර්ශයක් හරි මොකක් හරි එකක් හැබැයි හිතට නම් මුකුත්ම හම්බෙලා නැහැ වෙන් කරගත්ත කිසිම දෙයක් හිතට හම්බෙලා නැහැ හම්බුණා වගේ එකම එක දෙයක් වුණා මොකක්ද උනේ හිතුණා හෙවත් හැඟුණා ඕන් ඔය වෙන් වෙලා හැඟෙන එකට කියනවා ජාතිය කියලා හෙවත් මම කියලා හෙවත් දුක කියලා ඔය ජාතිය හෙවත් ඔය දුක පිඳුනි මේ ජාතිය පහ වෙන්න ටික ටික මේක වෙන් කරන්න බැරි බව මේක තේරුම් ගන්න එදාට දරුවා ඔබ ඉස්සරහා අඬද්දි දරුවට වෙන කෙනෙක් බනිද්දි අවශ්‍ය ප්‍රතිකර්ම කරයි හැබැයි වෙන් කරගත්ත දේ වෙන් කරගන්න උත්සාහ කරාට මේක වෙන් කරගෙන හිටියට වෙන් කරගන්න බැරි බව තේරෙද්දි ප්‍රශ්න උත්තරයක් හොයයි හැබැයි නොකොළ යුත්තේ නොකරයි අඬන එක වැළපෙන එක සෝකරන එක දුක් වෙන එක කඳුළු බොන එක කිසිම තේරුමක් තිබ්බ එකක් නෙමෙයි එනක නොකොළ යුතුයි ඒ අවශ්‍ය ප්‍රතිකර්මය කළ යුතුයි හිත කරන්නේ ප්‍රතිකර්ම කරන එකට අමතරව නොකොළ යුත්තේ ප්‍රතිකර්ම කරලා නොකොළ යුත්තේට බැඳෙනවා නොකොළ යුත්ත හොයනවා හිතක් හිතක් ගානේ කරේ යමක් හිතාගෙන ඒ හිතාගත ස්වභාවයට මේ ලෝකේ දේවල් පත් කරන උත්සාහ කරපු එක සම්පත් කරන හදන එක මේ ලෝකේ වෙන් කරන්න බෑ ඒකයි එදාර වැලිගල් සිමින්ති තිතුණාසේ දේශනා කරේ තව ඉස්සර කරයි අද කොහොම කොහොම හරි මේක වෙන් කරගන්න බැරි බව දකින්න හිතට දුක ඇවිල්ලා තියෙන්නේ මැරෙන්න බැරි වෙලා තියෙන මිනිස්සුන්ට ඇයි මැරෙන්න බැරිලා තියෙන්නේ වෙන් කරගන්න බෑ කියලා තේරුම් ගන්න නැතුණේ හින්දා තේරුම් ගන්න බැරුණේ හින්දා වෙන් වෙලා හැංගෙද්දි දාලා යන්න බෑ වෙන් වෙලා හැංගෙද්දි අතහැර ගන්න බෑ හැබැයි ඇත්තරම වෙන්ුණු දෙයක් තිබ්බද නෑ අඩුම ගානේ හැංගීමක්වත් තිබ්බේ නෑ වෙන් වෙලා ඒ හැංගීමත් ඊළඟ මොහොතේ ආනස්ස බහටපත් වෙලා වැයවිලා ගියා අනිච්චං කයට්ටෙන් අනිච්චෝ දේවල් කය වෙලා විසිරලා යන ගමන් තියෙන වෙනස් වෙන ගමන් තියෙන ශුද්ධ ශක්තියක තුන ගමන් තියෙන නමුත් ඒක යන්න දෙන්නේ නෑ අල්ලන් ඉන්නවා හිතක ශක්තියක් දීලා නිදහස් වෙන්න නිදහස් වෙ යන්න පුළුවන් තරම් දකින්න වෙන් කරගන්න බැරි බව වෙන් කරගන්න බැරි බව දකින්න පිඳුනේ ඔබට මේ සත්‍ය යථාර්ථය ඔබගේ හදවත් තුළ යම් දවසක ජනිත වේවා ඒ සඳහා මේ අනන්ත අප්‍රමාණ වූ සියලුම පුණ්‍යකෝ ශක්තිය හේතු ප්‍රින්ශ්‍රේ වේවා කියලා අපි හදවතින් ආශිර්වාද කරනවා. එහෙනම් අපි හැමදෙනාම සිහිපත් කරගන්න. අද දිනේ පුරාට මේ රසපත් කරගන්නා වූ සියලුම පුණ්‍යකෝ ශක්තියින් අනස්සර අප රසපත් කරගත්තා වූ සියලුම පුණ්‍යකෝ ශක්තියින් මුලින්ම තමන්ට අර්ථයෙන් ධර්මයෙන් ගුරුවරුකම් දෙන්නා ගුරු සනසල සියලුම නායක ස්වාමීන් වහන්සේ සියලුම ස්වාමීන් වහන්සේලාටද අනගාරික අනගාරිකා මහත්මහත්මියන්ට මේ සියලුම දෙනාටද ලෝක අග්‍රපුරට මගවන්නා භික්ෂු භික්ෂුණී උපාසකයන් සිවුණක් පිළිසරද ඒ වගේම ඔබ හදා වඩා ගත්තා වූ මෞදීම අපින් ඥාති මිත්‍රයන් දුදුර මුදුර මිනිබ්‍රිය ආදී යම්තා ප්‍රසක්යද්ද සුජීවත් පිටිනව හැම දෙනා කරාද මේ අනන්ත අප්‍රමාණ සියලුම පුණ්‍ය ශක්තිය විහි දේවා පැතිරේවා පිහිටත්වා ඔවුන්ට නිවන් දැකීමට යම්තා කරදරයක් බාධාක් අවිරත් වන ආංගේ සියල්ලක් මේ සියලුම පුණ්‍ය ශක්තියගේ බලයෙන් මේ සියල්ලක්ම දුරින් භූත වේවා දසකුසලෙන් මිදෙත්වා දසක කුසල් කරත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා උතුම්ම නිවනින්ම සැසිතර ලෙසම හැමදාම සාදුකාරයක් දෙන්න පිඳුනි ඒ වගේම සීපත් කරගන්න පිළ මේ අවසර පුරාට මේ රසපත් කරගත්තා වනන්ත අප්‍රමාණ සීලුම් පුණ්‍ය ශක්තිය මේ ශාසනය ආරක්ෂා කරනවා යම්තාක් දෙවි දේවතාන් වහන්සේලා ඇද්ද ඒ හැම දෙනා කරාද විහි දේවා පැතිරේවා පිහිටත්වා එම විහිදී පැතිරේ පිහිටින් මෙනම් සීලුම් දියතුන් වහන්සේලාගේ ආයුෂයේ වර්ණයේ සැපේ බලයේ පටිමාන ඥානයේ තවතත් වර්ධනය වෙත්වා චිරාත් කාල සම්බුත් ශාසනයේ සම්බුත් දේශනයේ සම්බුත් ශ්‍රාවකයන් වහන්සේලා ආරක්ෂා කරත්වා ඔවුන් සීල දනමත් දස කුසලෙ මිදෙත්වා දස කුසල කරත දස පුණ්‍ය ක්‍රියාම් කරත්තා උතුම්ම නිවනින්ම සැනසෙත ලක්ෂණ සෑමනම සාදුකාරයක් දෙන්න පිඳුනි ඒ වගේම සීපත් කරගන්න පිඳුනි මේ රසපත් කරගත් වනන්ත අප්‍රමාණ සීලුම් පුණ්‍ය ශක්තිය තමනමින් යම්තා පිසක් අනුමේ කල්පපුරණ මිය පරලෝ ගියාද මව් දෙමාපිය ඥාති මිත්‍රාදීන් දූදරු අමුදරු මිනිබිරි ආදී යම්තා පිසක් ඇද දෙනා කරාද විදියා පැතිරේවා පිටත්වා හතුරු වේෂයෙන් ආව යම්තා පිසක් ඇද මිතුරු වේෂයෙන් ආව යම්තා පිසක් ඇද නාගඳුනු පියවගෙන පමන යම්තා පිසක් ඇද ඒ වගේ මේ ජීවිතේ යම්තා පිසක් නම් මිය පරලෝ ගියා දේවන් නම් එයා නම් වශයෙන් සීපත් කරගන්න ඒ හැමදෙනා කරාද මේ අනන්ත අප්‍රමාණ සීලුම් පුණ්‍ය ශක්තිය විහිදේවා පැතිරේවා පිටත්වා ඒ පින් විහිදී පැතිරී පිහිටීමේ නේ අතර යම්තා පිස දුග්ගිත ගාමි අභෝගයන් වටපිට ඉදියත් නම් මෙය සම්දුරුවත් බවල පත්වේවා සම්දුරුවත් බවල ඇති බීස් තවතත් ඔබ නිවට නැඹුරු වෙත්වා ඔවුන් සිල් දනම් දස කුසලෙන් මිදෙත්වා දස කුසල කරත දස පුණ්‍ය ක්‍රියාම් කරත්තා උතුම් වූ නිවනින්ම සැනසෙල ලක්ෂණ සෑම සාදු කරත් දෙන්න පිදුනි ඒ වගේම සීපත් කරගන්න පිදුනි මේ අනන්ත අප්‍රමාණ සීලුම් පුණ්‍ය ශක්තිය ගේ බලයෙන් නැවතවරක් මේ ලෝකාග්‍රහ පුරාට ලක්ෂ ගණන් රතුන් වහන්සේලා පහළ වේවා. ඒ පහළවන්න රතුන් වහන්සේලා අතරට ඔබ අපගේ චිත්තයේ මාර්ග ප්‍රචිත්තයක් අරහත් චිත්තයක් බවට පත් වෙන්න මේ අනන්ත අප්‍රමාණව රැස්පත් කරන්නා මේ සීලොම් පුණ්‍ය ශක්ති හේතු ප්‍රින් ශ්‍රේ වේවා. එසේ මෙත්වා හැමදෙනාම මේ සම්මා සම්බුසාන්තුලදී මේ ජීවිතේ මුතුම නිවණින්ම සැනසෙන්න මේ සීලොම් හේතු පුණ්‍ය ශක්තියින් හේතු ප්‍රින් ශ්‍රේ වේවා. හැමදෙනාම නිබ්බාන පරම සුඛයෙන් සුගිතරයුත් හැමදෙනාම තෙරුවන් සරණයි. සුවපත් නෑ පිතුනේ.